放在下头。අද දිනය දෙදහස් විසිතුන වසරේ පළවෙනි මාසයේ විසි දෙවෙනිදා භාවනා වැඩසටහන ශ්‍රද්ධා ගුණ ඇති වාසනාවන්ත පින්වත්නි අපි මුලින්ම අපේ සිස්සතන් සංසුන් කරගමු ගතත් හිතත් සැහැල්ලු කරගෙන මේ මොහොතේ ආස්වාස ප්‍රාස්වාස සමග සැහැල්ලුවෙන් සැහැල්ලුවට පත් වෙමින් හිතගත සැහැල්ලු කරගන්න සංසුන් කරගන්න තමන්ගේ හිත තැම්පත් කරගන්න කිසිම අරමුණක් සමග ඇලීමක් ගැටීමක් ඇති කර නොගෙන සංසුන් කරගන්න ඒ හිත තමන්ට තමන් බලාපොරොත්තු වෙන්න මේ හිතින් නිදහස් වෙන්න මට ශක්තිය ධෛර්යය ලැබේවා කියන අදිෂ්ඨානය ඇතිව හිත සංවර කරගෙන සංසුන් කරගෙන සංසුන් භවයේ සුවතාවය විඳගෙන ටික වෙලාවක් හිත තැම්පත් කරගෙන තබා ගන්න. හොඳයි සාදු. මේ ධර්ම ශ්‍රවණය කරන බොහෝ දෙනා එකම අරමුණ බවට පත්වන්නේ නිර්වාණ සත්‍ය අවබෝධ කර ගැනීම. ඒක තම තමන්ගේ හැඟි පමණින් පුළු පුළුවන් විදියට උත්සාහවත් වෙන්න ඕන ඒ සොයා ගැනීම සඳහා. ඉතින් අපි සාගරයක බෝට්ටුවක අතරමං වුණොත් අපි සියලු දෙනාම කාකොටා ගන්න නැතුව සහයෝගයෙන් ගොඩබිමක් හොයා ගන්න ඕන. එහෙම නේද? සහයෝගයෙන්. ඉතින් ඒකේ කෙනෙක් මොනවා හරි දෙයක් කියනකොට එයා පණ්ඩිතය වෙන්න යන්න හදනවා. තව කෙනෙක් මොනවා හරි කියනකොට ඔයා මට වඩා දන්නවද කියලා අහනවා. මම තමයි මේකේ හොඳටම දන්න කෙනා කියනවා නේද? එහෙම ආරවුලක් වුණොත් එහෙම සියලු දෙනාම මුහුදේ අතරමං වෙන්න පුළුවන්. ඉතින් සියලු දෙනාම එකමුතු වෙලා මාර්ගයක් සොයා ගන්නවා වගේ අපි හොයා ගන්න ඕන. එනම් සාමින් වහන්සේ දන්න පමණින් දේශනා කරනවා. තමන්ට ඊට වඩා දෙයක් ඇත්තටම පුළුවන් නම් කියන්න මම හරීම මේ කාරණකෝ එක පිළිගන්නවා. මට වඩා ඒ කියන්නේ ප්‍රතික්ෂේප කරන එක නෙමෙයි කරන්න ඕනේ, ඊට වඩා හොඳ දෙයක් පෙන්වන්න ඕන. ප්‍රතික්ෂේප කරන අය නම් ඕන තරම් හොයා ගන්න පුළුවන්. අර ඊට වඩා හොඳ දෙයක් පෙන්වන්න කිව්වම ඒව දන්නේ නැහැ. ඉතින් අන්නේ වගේ අය ඉන්න ඕන හේතු සාධක ඇතුව ලස්සනට ඒක තේරුම් කරගන්න. අපිට තියෙනවා පින්නතුනි හිත් දෙකක්. අපි ඒකට කියන උඩු සිත සහ යටි සිත. එක හිතක් මොළේ ආශ්‍රිතව වැඩ කරනවා, තව හිතක් පින්නතුනේ ඊට වඩා බොහෝම ගැඹුරු පරාසයක් තුළ අපේ ශරීරයේ පුරාවට තියෙන ඕරා එකක් කියලා හඳුන්වන ආකාරයෙන් අපේ ශරීරයේ වටාම සැරිසරමින් මහා සංවේදී සාංසාරික මනසක් පවතිනවා. ඔය ඕරා එක කියලා අහුවෙන්නේ ඒකම තමයි. වෙනතර ඒ මනස පුදුමයි කියලා කියන්නේ ඒ මනසට පුළුවන් මේ ශරීරයෙන් පරිබාහිරව ඉඳගෙන වුණත් මේ ශරීරය දිහා බලාගෙන ඉන්න. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සචිත්ත පරියෝදපනං. චිත්තය හඳුනා ගන්න තමන්ගේ. චිත්තය තුළ පවතින දේවල් හඳුන ගන්න. ඒක හරි පුදුම දෙයක්. චිත්තය තුළ පවතින දේ හඳුන ගන්න. චිත්තය කොහොමද අපි හඳුනගන්නේ? අපේ ඇඟ ඇතුලෙන් කියන දේවල් සහ දකින දේවල් සහ බලන දේවල් තියෙනවා. අන්න ඒක තමයි චිත්තය කියන්නේ. දැන් උඩින් අපිට පුළුවන් ශ්‍රද්ධාව පෙන්නලා ගෞරවය පෙන්නලා මෙතන ධර්මය අහනවා. නමුත් තමන්ගේ යටිසිත එහෙම නැත්නම් ආත්මීය සිත මේ ධර්මය ફોකස් කරන විදිය, තේරුම් කරගන්න විදිය වෙනස් වෙන්න බැරිද? වෙනස් වෙනවනේ. ආන් එතන තමයි චිත්තය කියන එක තියෙන්නේ. ඉතින් සමහර අය වාචිකව කැමති ධර්මයට, සිතුවිල්ලකින් කැමති ධර්මයට, චිත්තෙන් අකමැති ධර්මයට. ඒ චිත්තය විඳලා විඳවලා තාම ඉවර නැති නිසා, අද්දකීම් අඩු නිසා තමයි ධාමට ඒ චිත්තය අකමැති. ඒක ලේසියෙන් කැමති කරගන්නත් ලේසි නෑ. හරීම උපාය මාර්ගික වෙන්න ඕන. මං කරපු වැඩේ තමයි පිනතුනි මම ධර්මය හඳුනා ගන්න උත්සාහ කරන්නේ නැතුව මට අභියෝගාත්මකව දැනෙන ධර්මය මම චිත්තයට බාර දුන්නා. තේරෙනවද? ඔයත් කරන්නත් ඕනේ ඒක. මම චිත්තයට කියනෝනේ, හා ඔබ මහ ලොකු ලොක්කා වගේ ඉන්නෝනේ හැමදේම දන්නවා වගේ, හා මෙන්න මේ දහම් ගැටලුව විසඳලා දීපන්. දැන් මේවා පින්නතුන්ටත් කරන්න මම මේ කියන්නේ. තේරුණාද? හැමෝගෙම හිතේ ඉන්නේ ඒ චිත්තය කියන එක ඉන්නේ මහ දෙන මුත්තා වගේ. එහෙම නේද? ඕන දෙයක් දන්නවා. මට ඕන දෙයක් බලන්න පුළුවන්. මට ඕන දෙයක් තේරෙනවා. එහෙම තමයි හිතාගෙන ඉන්නේ චිත්තය. මට ඕන දෙයක් තේරෙනවා. මට ඕන දෙයක් තේරුම් ගන්න පුළුවන්. මේ තේරෙනම සීමාවට එහා දෙයක් තව දෙයක් නැහැ. ඔබේ ඒ චිත්තය හඳුනාගෙන තිබෙනවාද? ඒක බාහිර සිතුවිලි මට්ටමේ තියෙන දෙයක් නෙමෙයි, තමගේ ගැඹුරු මානසික මට්ටමේ තියෙන දෙයක්. අන්නේ චිත්තයට තේරුම් ගන්න බැරි ධර්මයක් තමයි පිනතුනේ බුදුහාමුදුරු පෙන්නපු ධර්මය. ඒ නිසාවෙන් ඒ චිත්තය අර මහදන මුත්තාකම නැති කරලා දාලා මෝඩයෙක් බවට පත් කරන්න හැකියාව තියෙන්න ඕන. ඒ චිත්තය මම්ම මගේ චිත්තයට නින්දා කරනවා. ඔබ මහා මෝඩයෙක්. මට මේක තේරුම් ගන්න බෑ. ඉතින් ඒකට තමයි පින්නතුනේ ධර්මයෙන් ප්‍රශ්න කරන්නේ. ධර්මයෙන් පින්නතුනේ ප්‍රශ්න අහන්නේ ඒකට තමයි, අර චිත්තයට තමයි ඒක දෙන්න ඕන. ඉතින් පින්නතුන් ඒ චිත්තයට නොදුන්නොත් ඒක මේ අර ධර්මයේ ප්‍රතිලාභය ලබන්න බෑ. මේ ලෝකේ උපතක් නැති එකක් තියෙනවා. ඒ හිතට කියන්න බලන්න තේරුම් ගන්න බැරි. නමුත් පවතිනවා, නමුත් උපතක් නැති දෙයක්. දැන් චිත්තය කිය උපතක් නැති දෙයක් නෑ. හැමදේම උපදිනවා, හැමදේම පවතිනවා, හැමදේම නැති වෙනවා. ඒකනේ ලෝක න්‍යාය නේද? ඒක තමයි ලෝක න්‍යාය. එතකොට මේ කතා කරේ කුමක්ද? ලෝකෝත්තර න්‍යාය. ලෝක න්‍යාය දැන ගැනීම සිද්ධ වෙන්න ඕන ලෝකේ අත්හැරලා ලෝකෝත්තර බවට පත්වීම සඳහා. ලෝක න්‍යාය පමණක් දැනගත්ත පමණින් ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. දුක පමණක් දැනගත්ත පමණින් ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ. දුක්ඛ සමුදය තේරුම් ගන්න ඕන. දුක්ඛ සමුදය තේරුම් ගත්ත පමණින් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධය තේරුම් ගන්න ඕන. දුක්ඛ නිරෝධය දැනගත්ත පමණින් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාය වෙන්න ඕන. එහෙමනම් උපදින්නේ නැති දයක් තියෙනවා. බලන්න අපිට ඇහැට පේන ලෝකේ උපදින්නේ නැති දෙයක් තියෙනවා. මොකද්ද? ඒකට උපතක් නැහැ. කියන බලන් දන්නවනම් කවුරු හරි මතකයෙන් හරි ආපු ධර්මයක් උපතක් නැති. දැන් මේ මහා පෘථුවියට උපතක් තියෙනවා. හැදිච්ච විදියක් තියෙනවා. විද්‍යාඥය කියනවනේ නේ, හැදිච්ච විදියක් තියෙනවා. ඒක තමයි උපත. ඊළඟට ඒක නැති වෙන තත්ත්වයක් ප්‍රකාශ කරලා තියෙනවා. මෙන්න මේ මේ කාලවලදී මේක අනිවාර්යෙන් අලුදුහුවිලි බවට පත් වෙනවා කියලා. අවුරුදු මිලියන ගණන් වලින්. එතකොට පින්නතුනේ අනිත් හැම දෙයකටම උපතක් පැවැත්මක් අවසානයක් තියෙනවා. මොකද්ද මේ උපතක් නැතිද? එකක් තියෙනවා භෞතික ලෝකෙන් අපිට දකින්න පුළුවන් දෙයක්, අනිත් එක තියෙනවා ආධ්‍යාත්මික ලෝකෙන් දකින්න පුළුවන් දෙයක්. ඉස්සෙල්ලා අපි පින්නතුන් කියන්න බලන්න උපතක් නැතිද ආධ්‍යාත්මික ලෝකෙන්. දන්නේ නිවනනේ, උපතක් නැති දේ නිවන. හරි. භෞතික ලෝකේ ඈ අහස. අන්න හරි, අහස. අහසට උපතක් නැහැ. අහස කියන්නේ වලාකුළුවත් ග්‍රහ ලෝකවත් නෙමෙයි, අවකාශය නේ. අවකාශය, ඒ අවකාශය අසංකාරික ධර්මයක්. යම් වස්තුවකින් හැදිච්ච දෙයක් නොවේ. ඒ නිසා අහසට උපතක් නැහැ. ඉපදුණු දවසක් නැහැ. ඉපදුණු දවසක් අහසට නැති නිසා අහස මැරෙන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි පින්නතුනේ ධර්මයට විශ්වීය ධර්මය කියලා කිව්වේ ඒකයි. විශ්ව ධර්මය, විශ්ව ධර්මය කියන්නේ ඒකයි. ඒවට නිවනටත් උපතක් නැහැ. මෙන්න මේක මෙනෙහි කරන්න ලබා දීලා මේක තේරුම් ගන්න කියලා හිතට අවස්ථාව දෙන්න. ඔබ දැනුවත් වෙලා වැඩක් නැහැ පින්නතුනේ. හිත දැනුවත් කරන්න ඕන. ඔබ ගොඩක් දේවල් දන්නවා, හිත මුකුත් දන්නේ නැහැ. මම කරේ වෙනතුනි මම දැනුවත් වෙන එක පැත්තකින් දාලා මම හිත දැනුවත් කළා. භෞතික ලෝකේ තියෙන පුජ්‍යල සංවරය. මං ඇති කරගත්තේ පුජ්‍යල සංවරය නෙමෙයි. ආධ්‍යාත්මික සංවරය, විශ්වීය සංවරය, ලෝකෝත්තර සංවරය. එහෙම නැත්නම් හිතේ සංවරය. පුජ්‍යල සංවරය නොවේ. පුජ්‍යල සංවරය සිද්ධ කරන්නේ හරි තෙරබගෙන. ඒත් හිත සංවර වෙන්න නම් පින්නතුනේ අවබෝධයේ. ඒ සංවර බව තේරුම් ගත්තට පස්සේ, අවබෝධ කරගත්තට පස්සේ ඒ හිතට කොයිම වෙලාවකවත් එහෙම තෙරබගෙන ඉන්න අවශ්‍යතාවයක් නැහැ. ඊටාම සැහැල්ලුවෙන් නිදහසේ මේ විශ්වය වගේ ඒ හිත සැරිසරනවා. එවනම් උපදින්න ඇති ධර්මයක් වේද අන්න ඒක අවබෝධ කරගන්න කියලා හිතට පවරන්න. මැරෙන්න ඇති ධර්මයක් වේද ඒ ධර්මය අවබෝධ කරගන්න කියලා හිතට පවරන්න. රැය දහවල ඉක්ම වූ ස්වභාවයක් වේද ඒ ධර්මය අවබෝධ කරගන්න කියලා හිතට පවරන්න. කාලයෙන් තොර ධර්මයක් වේද ඒ ධර්මය තේරුම් ගන්න කියලා අවබෝධ කරගන්න. දැන් විශ්වයට කාලය තියෙනවද? කාලය නෑ. කාලය කියන්නේ අපි හදාගත්ත දෙයක්ද? හදාගත්ත දෙයක්. ඒක රටින් රටට වෙනස්, පළාතින් පළාතට වෙනස්. කාලය කියන්නේ සම්මතයක් හදාගත්ත. මෙන්න මේව උපාදාන වීම නිසා, මේව පිළිගැනීම නිසා, මේවා තුළ හිත රැඳීම නිසා අපිට කියනවා කාලය අනුභව කරන්න. මේක තේරුම් ගන්න, නුවණින් තේරුම් කරගන්න කියලා උත්සාහ කළාට ඇත්තටම නුවණට මේක තේරෙන්නේ නැහැ පින්නතුනි. ඉන්ද්‍රිය ඥානය යෙදෙව්වට මේක ඉන්ද්‍රිය ඥානයෙන් තේරුම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක මනසටම ලබා දීලා මනසට තේරුම් ගන්න කියලා ඉඩ දෙන්න ඕන. මොකද ලෝකෝත්තර බව තේරුම් ගන්න, අවබෝධ කරගන්න ඉන්ද්‍රිය ඥානයට හැකියාවක් නැහැ. හේතුව ලෝකෝත්තර භාවයේදී ඉන්ද්‍රිය සාපේක්ෂිත ධර්ම එහි කිසිවක් නැත. අපට අපගේ ඉන්ද්‍රිය ඥානයට තේරුම් ගත හැක්කේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ සංකල්පනා අතර තිබෙනා වූ දේවල් පමණයි. ඒත් නිර්වාණ සත්‍ය යනු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සංකල්පනාවන් වලින් එහා පවතින. ආන්න ඒ දේ දකින්න, අන්න ඒ දේ තුළ ජීවත් වෙන්න, අන්න ඒ දේ තුළ වඩන්න පුළුවන් නම් ඔබට පුදුම සහනයක්, පුදුම නිදහසක් ලැබේවි. මෙහි යවන්න අවශ්‍ය නැහැ. දැන් ඔබ මනස මෙහෙයවමින් සිටිනවා නම් ඒක වඩන් අතර කරා. දකින්න අවශ්‍ය නැහැ. දැක්මට එය ගෝචර වන්නා වූ දෙයක් නොවේ. විඳින්න අවශ්‍ය නැහැ. වින්දනය ඔස්සේ එය සෙවීමට අවශ්‍ය නැහැ. ඒ වින්දනයක් නැති තැන. දැනුවත් විය යුතු නැහැ. විඥානගත විය යුතු නැහැ. විඥානගත කිරීම නතර කරන්න ඒ මොහොතේම ඔබට සත්‍ය අවබෝධ වෙනවා. ඔබ සැහැල්ලුවෙන් හා සුවයෙන් සිටින්න සියල්ල අතහරින්න කියලා කියන්නත් බෑ පෙනුතුනේ අල්ලගන්න කියන්නත් බෑ එහෙමනුත් ඒක පුජ්‍යල ක්‍රියාකාරකමක් බවට පත් වෙන නිසා ඒ දෙකේතම පුජ්‍යලයා මතු කරගන්නේ නැතුව ඒ දෙකම කරන්නේ පුජ්‍යලයා මතු කරගෙන අත්හරින්නේ පුජ්‍යලයා මතු කරගෙන අල්ලගන්නේ පුජ්‍යලයා මතු කරගෙන මා මෙතෙන්දී ඔබට කියන්නම් දේශනා කරන්නම් පුජ්‍යලයා මතු කරගන්න නැතුව ඉන්න මේක තේරුණාද ඉතල පොඩ්ඩක් නුවණින් තේරුම් ගන්න ඕන ඊට පස්සේ පින්නතුනේ ලස්සනට එතෙන්ට අනුගත වෙන්න ඕන අන්න එහෙමයි ධර්මයේ වැඩෙන්නේ මට කියන්න බෑ සියල්ල අතහැර සිටින්න කියලා එහෙසේ කිව්වොත් ඔබ ඒ වරදවා තේරුම් අරගෙන පුජ්‍යලේ කිස්මතු කරගෙන යම් කිසි අතහැරීමේ ක්‍රියාවලියක ගැටීමේ ක්‍රියාවලියක ඔබ නියලේවි ඉතින් ඒක නිවන් මඟ නොවේ සියල්ල අල්ලගන්න කියලා කියන්නත් බෑ. එවිට ඔබ බොහෝ දේ සමග ඇලේවි. මේ දෙකම සිද්ධ කිරීම සඳහා අපි තුලින් මතු කරගන්න පුජ්‍යලයා. අන්නේ පුජ්‍යලයා ගොඩනගා ගන්න නැතුව, ඒ පුජ්‍යලයා ඉස්මතු කරගන්න නැතුව ආශය කරන්න කියලා මට ඔබට මතක් කරන්න පුළුවන්. ඒක හොඳට තේරුම් කරගත්තොත් ඔබ ලස්සනට ධර්මයේ වඩ아가න ඉස්සරහට යාවේ. දැන් මා ඔබට දෙයක් කරන්න ප්‍රකාශ කළේ නැත, නොකරන්න ප්‍රකාශ කළෙත් නැත. මක් නිසාද මේ දෙකම සිද්ධ කිරීම සඳහා පුජ්‍යලත්වය, මමත්වය මතු කර ගැනීමට සිද්ධ වෙනවාමයි, මතු කර ගන්නවාමයි, එයින් ඔබගේ මමත්වය වැඩෙනවාමයි නතර කරන්න බෑ. ස්වාමීන් වහන්සේ හරිද වැරදිද පොතට ගලපන්න එපා හිතට ගලපන්න එදා කාලෙත් හිතෙන් තේරුම් ගත්තේ අද කාලෙත් තේරුම් ගන්න ඕන හිතෙන් ධර්මය පොතෙන් නෙමෙයි හිතෙන් පොතේ තියෙන දේවල් හරි කියන්නත් බෑ වැරදි කියන්නත් බෑ හරියට තේරුම් ගත්තොත් හරි වැරදියට තේරුම් ගත්තොත් වැරදි. පුජ්‍යලයා ඉස්මතු කරගන්න නැතුව සිටින්න. මම අහවල් කෙනෙක් කියලා හැඟෙන්නේ නැති වෙන මට්ටමට සිටින්න. ඒක තමයි අපගේ නියම වාසස්ථානයේ නියම தত্ত্বය. අනිත් ඒවා අපි මේ ඔක්කොම බොරු දේවල්. මගේ නොවන ශරීරයකට මම කියා කෑ ගසනවා. ඒ ශරීරයේ පවතින්නේ ජලයෙන්, ආහාරවලින්, හිරුගේ උෂ්ණත්වයෙන් පවතින අනුන්ගේ ඉඩමකට තමන්ගේ ඉඩමේයි රැවටී සිටින්නා වූ පුජ්‍යලයෙක් හා සමානයි. නොවටිනා වීදුරු ගලකට මැණික් ගලක් යයි රැවටිලා සිටින්නා වූ මිනිසෙකු හා සමානයි. එබැවින් පුජ්‍යලයා ඉස්මතු කර නොගෙන වාසය කිරීමට කාරුණික වන්න. පින්නතුනේ අපේ කටවල් එක එක රසයන්වලට කැමති වෙනවා. ඊට පස්සේ ඒ රසටම කෑම එහෙම වුණා කරනවා. එහෙම නේද සාමාන්‍යයෙන්. ඊළඟට පින්නතුනේ අපේ හිතත් එහෙමයි. විමුක්ති රසයට කැමති වෙන්නත් පුළුවන්. එසේ නොවුණු සංස්කාර ලෝකයේ එක එක රසවල් වලට කැමති වෙන්නත් පුළුවන්. මමත්වයට කැමති වෙන්නත් පුළුවන්. ලෝක සත්වයා එහෙමයි. ලෝක සත්වයා මමත්වයේ රහට කැමති. ඔබේ මමත්වයේ කවුරු හරි වැඩි කරනවා නම් මනේ ස්වභාවය තමයි ඒකට හරිය කැමති. මමත්වයේ අඩු කරනවා නම් මනස කැමති නෑ පින්වතුනි. ඒ මමත්වයේ අඩු කරන තැන්වලට එන්නෙත් නෑ. එවැනි ධර්මයක් අහන්නෙත් නෑ. හැබැයි මමත්වයේ දුකක් කියලා තේරුම් ගත්ත කෙනෙක් පමණක්මයි හරිම අමාරුවෙන් ඒ ධර්මය අහලා සත්‍ය අවබෝධ කරගන්න. ඒ නිසා සංසාරගේ හිතේ ස්වභාවය මමත්වේ වැඩි කරගන්න මිසක් ඔවුන් ඇවිල්ලා ඉන්නේ මමත්වේ අඩු කරගන්න නෙමෙයි. ඒ නිසා සත්වයා වයසට යන්න යන්න ලෝභයෙන් වැඩි වෙනවා, ද්වේෂයෙන් වැඩි වෙනවා, රාගයෙන් වැඩි වෙනවා, මානයෙන් වැඩි වෙනවා, සංස්කාර උපාදානයෙන් වැඩි වෙනවා සත්වයා. සත්වයාගේ සිත මම ඉතින් මේ වයසක 100 කෙනෙක් ළඟට ගිහිල්ලා මම පොඩි කාලෙදි මම ගොඩක් මහදැන මුත්ත බවට පත් වෙන්න හේතුව වයසක අයගෙන් මම ජීවන අත්දැකීම් අහනවා. ඒකට හේතුව පොඩිම කාලේ 100 ගොඩක් ඉඳන් කතන්දර අහලා පුරුදු වීමෙන්ම වෙන්නේ නැති වයසක කෙනෙක් ආවහම 100 කොහොමද ජීවිතේ? ඉස්සෙල්ලම මම ආනෝ 100ක් අසාද ගීයක් විතර බැන්දද කියලා තමයි ඉස්සෙල්ලම ආට. 100 ඉතින් කල්පනා කරලා ගණන් කරලා කියනවා ගානුවිනියා කොහොම හරි. ඊට පස්සේ 100 අද මොකද මෙහෙම? ඉතින් ගොඩාක් විස්තර කියන. ඉතින් මම 100ගෙන් ඇහුවා 100ගේ මේ දැන් 100ට එහෙම ආස හිතෙන්නේ නැද්ද ඔය තරුණ ගෑනු ළමයි? අර මේ කැම බීම වාට ගෙනල්ලා දෙනෝ එහෙම අය එන්නෝ. එතකොට කියනවා මේ අර එහා පැත්තේ ගෙදරත් මේ ලස්සන නෝන කෙනෙක් මට හැමදාම කෑම දෙනවා. මං කිව්වා හොඳයි හොඳයි. ඔව් 100ට මුකුත් හිතෙන්නේ නැද්ද? 100ට කියනවා ළමයෝ ශාරීරික වයසට ගියාට හිත වයසට ගියේ නෑනේ. හිත තාම කොල්ලා. හිත වයසට ගියේ නෑ. අන්න බලන්න පින්නතුනි වයසක් නැති දෙයක් අපි ළඟ තියෙන මොකද්ද? හිත. හිතට වයස කියන්නේ බලන්න. හිතට වයසක් නැහැ පින්නතුනේ. හිතේ දියුණුව කියන එක සමහරලාට කුඩා කෙනෙකුට තේන්න පුළුවන් මහා දියුණුවක්. ඒ වගේම වයසක කෙනෙකුට තේන්න පුළුවන් කිසිම දියුණුවක් නැති මනසක්. එනිසා වයසක් නිර්ණය කරන්න බැරි අවබෝධය තුලින් වැඩි කර ගන්න පුළුවන්, තේරුම් ගන්න පුළුවන් එකම දේ පමණයි සිත. ඒ නිසා සිතට වයසක් නැහැ. සිතට ස්ත්‍රී පුරුෂ භාවයක් නැහැ. ඔබේ හිත ස්ත්‍රීද පුරුෂද? ස්ත්‍රීද නෙමෙයි පුරුෂත් නෙමෙයි හිත. හිත හිතමයි. ඉතින් බිනතුනේ අපේ හිත එක එක දේවල් රස විඳින්න වෙනවා වගේ අර සමහර අය ප්‍රශ්නම භක්ෂණය කරලා පුරුදු වෙනවා. සමහර අයට ගැටලු නැතුව ජීවිතේ ජීවත් වෙන්න බෑ. මොකද හේතුව? ගැටලුම ඕන විඳවන්න. ප්‍රශ්නම ඕන විඳවන්න. අභියෝගම ඕන විඳවන්න. මෙහෙට ආව ගියේ මහත්මයෙක් හිටියා. දාන ටික උනත් ගේට්ටුවෙන් දීලා දුවනවා. අනේ ස්වාමීන් වහන්සේ වැඩට යන්න පරක්කු වෙනවා, අනේ ස්වාමීන් පරක්කු වෙනවා, මේ ටයිම් පාස් වෙලා තියෙන මේ මිනිස්සු ඇවිල්ලා ඉන්නේ වැඩක. එහෙම දුරෙක් කෙනෙක් හිටියා, හරි බිසි. එයා ප්‍රශ්නම විඳිනෝ විඳවන ඔක්කෝම පටලවාගෙන. ඉතින් එයාට එක පාර්ටනම පින්නතුනේ අසනීපයක් නිසා එයාට අංශභාග රෝගය හැදුනා. දැන් බිසී නෑ. දැන් පුළුවන් වුණා කම්පනි වහලා දාන්න, තියෙන බඩු බාණ්ඩ විකුණලා දාන්න. ජීවිතේ එක තැනට වෙලා ජීවත් වෙන්න. හැබැයි ඒක තේරුම් අරගෙන ධර්මය වෙනුවෙන් කැප වෙන්න කාලය තිබුණා නම් ඉතාම සුළු කාලයක් හරි කොච්චර වටිනවද. ඒත් හිත ඒ දහමට කැමති නෑ. එහෙම හිටියත් දහමට කැමති නෑ එයාගේ හිත. ලෝකෙම ඉන්න හාමුදුරුවරුන්ගේ දොස් කියනවා. මං කිව්ව මහත්මයා වෙන්න පුළුවන්, ඉන්නව වෙන්න පුළුවන්, එහෙම වෙන්න පුළුවන්. ඒ ලෝක ස්වභාවය. ඔබතුමාගේ මනසට හොඳ නෑ ඕක. මේ හැමතිස්සෙම කියෝ කියෝ තරහ වෛරය ඇති කරගන්නකොට වෛරය ඇති කරන්න ඕන කාරණයක් නෙමෙයි, අනුකම්පා කරන්න ඕන කාරණයක්. දැන් යම්කිසි කෙනෙක් මිනිස්සේ බීලා නැහෙනවනම් එයාට අනුකම්පා කරන්න ඕන. යම්කිසි හාමුදුරු කෙනෙක් හරි බීලා නැහෙනවනම් අනුකම්පා කරන්න ඕන. අනේ මේ යගාත් ලැබිච්ච ආයුෂ ඉතාම ඉක්මනින් ඉවර කරගන්න හදනවා, මෙහෙමත් කාලගන්නේ කෙනෙක් කියලා කල්පනා කරන්න ඕන. මිනිස්සෙක් වුණත් එහෙමයි. එහෙස අපේ දැක්ම ගොඩාක් ඉහළට යන්න ඕන පින්නතුනේ. ලෝකයට වෛර කරන්නවත්, ලෝකයත් එක්ක ගැටෙන්නවත්, ලෝකයා විනිශ්චය කරමින් ඉන්නවත්. ලෝකය විනිශ්චය කරන්නේ අපි සුදනන් වෙලාද? ලෝකය විනිශ්චය කරන්නේ අපි සුදනන් වෙලාද? අන්නේ ප්‍රශ්නේ තමන්ගෙන් අහන්න ඕන. තමන් දැන් අහන්න බලන්න. අරයට දොස් කරන්නේ, මෙයාට දොස් කියන්නේ, අර බණ හොඳ නෑ, මේ බණ හොඳයි, අර බණේ අඩුපාඩු, මේ බණේ අඩුපාඩු, මේ කියන්නේ මම සුදන වෙලාද, මම මාර්ගඵල ලබලද, මම අරිහත් ඵලය ලබලද? මේ උත්තරේ නෑ. එහෙනම් මේ දුර්වලතාවයක් අපි මේ එළියට දාන්නේ, දුර්වලතාවයක් එළියට දාලා තියන්නේ. කාගවත් අගුණ දුර්වලකම් පිළිබඳව අපි ආවේග හට ගනිමින් ඒවා භුක්ති විඳිමින් ද්වේෂය වැඩි වෙනවා. ද්වේෂය වැඩි වුණොත් පින්නතුනි අර විස දල සහිත විස ඇඟේ තියෙන සර්පාත්ම ලැබෙනවා කියලා අපි අහලා තියෙනවා. සමහර අය කියනවනේ ඒත් කමන්නේ කියලා. සමහර අයට කිව්වහම මේ ඕගොල්ලෝ පෙරේතෙක් වෙලා උපදී වැඩි මේකට ආස කරන්න එපා කිව්වම් සමහර අය කියනවා කමන්නේ මමනේ උපදින්නේ කියලා කියනවා. ඊළඟට ඔහොම තරහ ගන්න එපා සර්පෙක් වෙලා උපදී කියලා කිව්වම කමන්නේ මමනේ සර්පෙක් වෙන්න කියලා කියනවා. ඒ කියන්නේ යාම ඕකේ එක දීලා. තේරුණා නේද? යාම සිය කැමැත්ත දීලා ඔක කරන්න එපා අපාගාමී වෙයි කියලා කිව්වොත් කමන්නේ අපාය හැරි යනවා. එයාම කැමැත්ත දීලා. ඒකයි මම කියන්නේ මිනිස්සු අපාය යන්නේ සිය කැමැත්තෙන්. තිරිසන් ආත්ම වලට පත් වෙලා ඉන්නේ සිය කැමැත්තෙන්. පෙරේත ආත්ම වලට පත් වෙන්නේ සිය කැමැත්තෙන්. සමහර අය කියනවා කාලයක් ගියාම ස්වාමීන් වහන්සේ කියපු එක අපි මුලදී පිළිගත්තේ නැහැ. දැන් නම් පිළිගන්න වෙන මේ සාධක සාක්ෂි ලැබිලා තියෙනවා සාහිණාංශ මේ ස්වභාව ධර්මයෙන් කියලා. ඒ නිසා ඔබේ හිත කැමැත්තේ කොහෙද කියලා බලන්න. ඒ නිසා බුදුහාමුදුරන්ගේ බුදුමගට මේ හිත හදාගන්න, විමුක්ති රසය විඳින්න, ධර්ම රසය විඳින හිතක් හදාගන්න. බලන්න ඔබේ හිතේ විමුක්ති රසයට තමන්ගේ හිත කැමතිද, තමන් කැමතිද කියලා බලන්න. රහක් නැතුව විඳින්න පුළුවන් ඇල්ලතර වගේ බොන්න පුළුවන් දෙයක් තමයි විමුක්ති රසය කියන්නේ. අපිට ඇල්ලතර එපා වෙන්නේ නැත්තේ ඇයි? රසවත් බීම එකක් හදාගෙන බලන්නකෝ, දෙහි බීම හරි ඔය පළතුරු බීම හරි හදාගෙන දවසේම උදේ ඉඳලා හවස වෙනකම් බොන්න බලන්න එපා වෙනවා. නමුත් ඇල්ලිය අපිට හැමදාම බොන්න පුළුවන්, ගැටලුවක් නැහැ, හානියක් නැහැ. ආන් ඒ වගේ ඇල්දිය වගේ රසක් තිබුණට ඒක මහා ගුණයක් බලයක් ඒක තියෙනවා. විමුක්ති රසය, විමුක්ති රසයේ ඇත්ත රසයක් නෑ පිටත, නීරසත් නෑ, සතුටකුත් නෑ, දුකකුත් නෑ. සතුටෙන් හිත තියන්න ඕන කියලා උත්සාහ කරන්නේ නෑ පිටත. විමුක්ති රසය බලාපොරොත්තු වෙන කෙනෙක් එයා හිත විමුක්තිගතව තියනවා පිටතුනේ. වේදනාව කියන්නේ වේදනාව ඒ දෙකෙම පුච්චනවා. තේරුණා නේද පින්නතුනේ? වේදනාව කියන්නේ වේදනාව, වේදනාවෙන් හැමතිස්සෙම පුච්චනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ පුතජ්ජන සත්වයා කියන්නේ කොයි වගේද කියලා අහුවාම උපමාවක් දක්වන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන හැම ගහපු හරකෙක් වගේ මහණෙනි. පුතජ්ජන හිත කියලා කියන්නේ කොයි වගේද? හැම ගහපු හරකෙක් වගේ. මොකද හැම ගහපු හරකෙකුට වෙන දේ පොඩ්ඩක් හිතලා බලන්න හොඳට. ඒක සංවේදී කරලා බලන්න. හැම ගහපු හරක එලි මහනේ ඉන්නවා. මොකද වෙන්නේ? මැස්සෝ, කාපුටෝ ඒ සතාව කන වේදනාවටපත් වෙනවා. මෙයාට දරා ගන්න බෑ. මෙයා ගිහිල්ලා කැලේක කොහේ හරි ලගිනවා. ලැග්ග ගමන් පොළවේ ඉන්න කූඹි සත්තු ඔක්කොම කනවා. අනේ යාට බේරෙන්න තැනක් නැහැ. යා දූවගෙන ගිහිල්ලා වතුරට බහිනවා. ඒකින මාළු ඒ සත්තු මෙයාගේ හැම කන්න පටන් ගන්නවා. බේරෙන්න තැනක් තියෙනවද? එහෙනම් මේ සමාජය තුළ නොයෙකුත් දේවල් සිද්ධ වෙන්නේ මෙන්න මේ වේදනාවෙන් බේරෙන්න හැම තැනම දුවනවා. හැබැයි මේ පුතජන සත්වයාට විමුක්තියක් නැහැ. ඒ නිසා පිටුන වේදනාව සතුටක් වුණත් ඒක දුකක් කියලා තේරුම් ගන්න ඔබ යම් දවසක. මම මේක තේරුම් කරගත්තා. වේදනාව සතුටක් වුණත් ඒක දුකක්. තවත් උපමාවක් දක්වලා තියෙනවා. මහරහතන් වහන්සේ නමක් එක්කෙනෙක්ගේ අතට දෙනවා. පින්නතුනේ ඔබත් ගෙදර ගිහිල්ලා ඕන්නම් අත හදා බලන්න. එක අතකට ගිනි අඟුරක් දාගන්න, අනිත් අතට අයිස් කැටයක් තියලා තද කරගන්න. තේරුණාද? එක අතක ගිනි අඟුරක් තියලා තද කරගන්න, එක අතක අයිස් කැටයක් තියලා තද කරගන්න. මේ දෙකෙන්ම සිද්ධ වෙන්නේ මොකද්ද? මේ දෙකෙන්ම වේදනාවක් දෙනවා. මේ දෙකම අපිට දරා ගන්න බැරි වෙනවා. ඒ නිසා සතුට හොයන එකේ තේරුමක් නැහැ පින්නතුනේ. සතුටත් දුකක්. ආදරයක් දුකක්, ප්‍රේමයක් දුකක්. ඔය පෞගිය දවසේ සර්ප්‍රයිස් කරලා තිබ්බේ මං ඉදන්න. දැන් නම් ගෑනු ළමයි සර්ප්‍රයිස් වෙන එකක් නෑ කවම දාගවත්. මං ඔයාව සර්ප්‍රයිස් කරන්න හදන්න ගියොත් එහෙම කෙලින්ම 119 ගහලා කෝල් කරන්න ඉඩ තියෙනවා. ඈ සතුටක් දුකක්, ආදරයක් දුකක්, ප්‍රේමයක් දුකක්, බැඳීම් දුකක්. මේ සියවස ඉක්මවන්නේ අපි සියලු දෙනා මේ නිසා අතහැරීම හොඳට පුරුදු කරන්න ඕන. තමන් තමන්වත් අතහැරලා ජීවත් වෙන. අතහැරින තරමට වෛරය ක්‍රෝධය අඩුයිනේ පින්නතුනේ. ගෑණි හරි අල්ලගත්ත නිසානේ වෛරය හටගත්තේ. මට ඇරෙන මං තෝ තා කාටවත් අයිති වෙන්න දෙන්නේ නැහැ කියලා. තමනුත් නැසිලා අනුනුත් නැසුවා. දහම දරුවන්ට ජීවිතේ උගන්වලා තිබ්බනම් තමනුත් ජය අරගෙන අන් කෙනාගේ ජයග්‍රහණය බලාගෙන එයා ජීවත් වෙනවා. ඇත්තටම එයා යන්න කැමති නැහැ, යන්න දීලා එයාගේ දියුණුවත් බල්ල සතුට වෙනවා. මෙයාගේ දියුණුවත් තැන් දෙකක ඉඳලා බල්ල සතුට වෙමින් ජීවත් වෙනවා. දැන් අනිවාර්යෙන් ජජ් ගහනවා අර පුජ්‍යලයට, ජීවිතාන්තය දක්වා හරි මරණීය දණ්ඩනේ හරි ගහනවා. දෙකෙන් එකක් ගහනවා. ගැව්වට පස්සේ ඒ ජීවිතය, ඒ විඳීම මොන තරම් කම්පණයකින් යුක්ත එකක්ද කියලා දන්නේ හිරගෙවල්වල බණ කියන්න යන අපිම තමයි. විශේෂයෙන් මම ওই මරණීය දණ්ඩණයටම ලක් වෙච්ච සීළු දෙනාට මම බණ කියලා තියෙනවා. ඒ කම්පණය නිමා කරන්න බෑ. ප්‍රඥාව අඩුයි. ඒ මිනිස්සු පුළුවන් තරම් try කරනවා මරණීය දණ්ඩණය ජීවිතාන්තය දක්වා සිර දඬුවම් බවට පහළ හෙලා ගන්න. ඒක තමයි ඊළඟට තියෙන ඒගොල්ලෝ තියෙන. ඊට පස්සේ තව අවුරුදු 20ක් ගියාම නිදහස් වෙන්න පුළුවන් කියන සංකල්පයෙන් ඉන්නවා. චරිතය හොඳ වුණොත්, පැවැත්ම හොඳ වුණොත්. ප්‍රශ්න විඳින්න කැමති මිනිස්සු, ප්‍රශ්න වලට බය නැති මිනිස්සු අන්න හිරගෙවල් වල ඉන්නවා. අයුක්ති අසාධාරණේ පෙන්වන්න බැරි අය. අර විජේ කුමාරතුංග වගේ ඌනම් කිව්වේ මේ රංගනේටනේ එක. අපේ මිනිස්සු ඒක ඇත්තට කරා. ආට අයුක්ති අසාධාරණේ පෙන්වන්න බෑ කියලා කවුරු හරි එක ගහගත්තා. මරාගත්තා. ඉතින් මං අහුව ඔයගොල්ලන්ට අයුක්ති අසාධාරණේ පෙන්වන්න බෑ නේද කියලා මම අහනවා. මං අහුවාම කියනවා ඔව් ආම්දුර අපිට පෙන්වන්න බෑ අයුක්ති අසාධාරණේ. මං කිව්වා ඒකයි අද ඔතන ඉන්නේ කියලා. අයුක්ති අසාධාරණේ මට පෙන්වන්න පුළුවන්. මට පෙන්වන්න බැරි කමක් නැහැ. මම ඒක දිහා බලන් ඉන්නවා බොහොම සන්තෝෂයෙන්. බලාගෙන ඉන්නවා. ඒක නිසා මම අද මෙතන ඉන්නවා. අයුක්ති අසාධාරණේ පෙන්වන්න බෑ කියන මිනිස්සයා විතර අයුක්තියක් අසාධාරණයක් කරන කෙනෙක් තම නෑ. එයා තමයි ලොකුම අයුක්තිය සහ අසාධාරණේ කරන්නේ. අයුක්ති අසාධාරණේ පෙන්වන්න පුළුවන් නම් එයාට ලොකු ප්‍රඥාවක් සහ ඉවසීමක් සහ දූරදර්ශී භාවයක් තියෙනවා. ඔය අපේ ගම්මානවල ඈත පළාත්වල පින්නතුනේ ගෑනු බෙදා ගන්න බැරුව ප්‍රශ්න අප්‍රමාණව තියෙනවා. ඉතින් මං තරුණයෙක් හැටියට කල්පනා කරනවා මේ නිකන් අර නිකන් කුක්කුස්සු මස් කෑල්ලකට පොරවදනවා වගේ අපරාධ නිකන් බෙදා ගන්න බැරුව මේ මස් කෑලි පස්සේ යනවා මේ සත්තු කියලා තමයි මට ඒ කාලේ පෙනුනේ. ඒවට කියනව නමකුත් දාගෙන තියෙන මිනිස්සු ආදරය කියලා. ආදරය නෙමෙයි ඒවා මිනිස්සුන්ගේ තණ්හාව, කෑදරේ. තණ්හාව ආශාව කියන්නේ ලබා ගැනීමක්. ආදරය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේලා පෙන්වන විදියට පරිත්‍යාගය. එතකොට පරිත්‍යාගයක් නම් පින්නතුනේ සැබෑ ආදරය කියලා කියන්නේ සමහර දේවල් අත්හැර දාලත් තමන්ගේ ආදරේ පෙන්වනවා. අල්ලගෙන පමණක් නෙවෙයි ආදරේ පෙන්වන්න පුළුවන්, අතහැරලා දාලත් ආදරේ පෙන්වන්න පුළුවන්. අත්හැරීම තුල තරම් ආදරයක් කොයිබකවත් නැහැ පින්නතුනේ. ඒ නිසා ඔබට පුළුවන් නම් ජීවත් වෙන්න තවත් කෙනෙක්ගේ මේ පෘථජන ලෝකයේ කෙනෙක්ගේ ආදරයට ලක් නොවන විදියට ඔබ හරි වාසනාවන්තයි. ඇයි මේ පෘථජන ලෝකයේ තියෙන ආදරයක් නෙමෙයි ආසාවක්. මන් නම් දැකලා නැහැ ආදරයක් කොහෙවත් තියෙනවා. ආසාවක් තියෙන්නේ ඒක තේරුම් අරගෙන ජීවත් වෙන්න ඕන. ආසාව තියෙන්නේ එහෙම නැත්නම් ඉතින් පොරොන්දම් බලලා වත් පෝසත්කම් බලලා ෆොටෝ එක බලලා බෑග්ග්‍රවුන්ඩ් එක බලලා කසාද කරගන්න ඕනේ. ඒ ඔක්කොම තුල තියෙන ප්‍රෝඩාව. ඉතින් ප්‍රෝඩාවේ කියලා අපි මොකුත් හිතන්න ඕනේ, අපි කවුරුත් කරන්නේ ඒකයි කියලා තේරුම් ගන්න. අපිත් එහෙමයි, ඒගොල්ලොත් එහෙමයි. අපේ ෆොටෝ එක ඒගොල්ලෝ බැලුවා හොඳයිද කියලා ඒගොල්ලෝ බැලුවා අපේ ෆොටෝ එක. අපි කවුරු කවුරුත් මේ මහා ජරා පෝඩාවක් කරන්න කියලා තේරුම් අරගෙන මේක වැඩි තදින් අල්ලගන්න නැතුව ඉන්න. ජීවත් වෙලා ඉද්දි හරි මරණයෙන් හරි එකිනෙකා අතර ඈත් වීම සිද්ධ වෙනවා, දුරස් වීම සිද්ධ වෙනවා. මේ සංස්කාර පින්ඩය ඒක තමයි ඇත්ත. ඒක තේරුම් කරගන්න ඕන. බලන්න සිද්ධාර්ථයන්ට තිබ්බනේ අර මස් කෑල්ලක් අරගත්ත උකුස්සෙක් වගේ ඉන්න රජකමත් අරගෙන තමයි යසෝදරාවියත් අරගෙන ඉන්න තිබ්බනේ. ප්‍රඥාව තිබුණා. ප්‍රඥාව තිබුණා කියන්නේ සංසාරික පාරමී බලගුණ තිබුණා. මනුස්සයාගේ මේ ජීවන පැවැත්ම මේ තරම් ප්‍රමාණවත් නෑ. කාලා බීලා ඇඳලා පැළඳලා යාන වාහන අරගෙන වස්තු සම්පත් අරගෙන කීර්ති ප්‍රශංසා ලැබලා එහෙම හිටියට තේරුමක් නෑ. මීට වඩා ජීවන යථාර්ථයක් හොයාගන්න ඕන. මගේ හිත සංසුන් කරගන්න ඕන, සංයමයට පත් කරගන්න ඕන, මේ ආවේග සංසිඳව ගන්න ඕන. මේක ඇතුලේ ඉන්නෝ මොකද්ද නොහික්මුණු අමුතු සතෙක්. මට තේරුනේ පින්නඳුනි අර කණේ ගියාම කුරුමිනියෝ හරි අමාරු වෙන සතා මොකද්ද කියලා පේන්නේ නිකන් අලියෙක් දුවනෝ වගේ දැනෙනවා. මට දැනුනේ අන්නේ වගේ තමයි හිත. හිත ඇතුලේ මොකද්ද කුරුමිනියෙක් වගේ කියනවා, ඌ හරියට රිද්දනවා හැබැයි මොකද්ද කියලා හොයාගන්න බෑ. කණේ ගියාමත් එහෙමයි නේ, අලියෙක් ඇවිදිනෝ වගේ කූඹියෙක් දැනින්නේ. ඉතින් මේ හරි අමාරුවෙන් එළියට ගත්තට පස්සේ තමයි තේරෙන්නේ මේ යකානේ මෙච්චර වෙලා මේ සද්ද දැම්මේ කියලා. ඒ වගේ තමන්ගේ හිත ඇතුළෙත් එහෙමයි. දැන් පින්නතුන කියලා දීලා තියෙනවා මේ හිත ඇතුළේ තියෙන මේ බලය කොහොමද කුරුමිනියාව එළියට ඇදලා දාන්න කියලා. අහස වගේ වාසය කරන්න. එතකොට ඔබ හරි ලස්සනයි. ඔබ ඉන්නේ දැන් අහස වගේද? නෑ, ඔබ ඉන්නේ සිමියොන් වගේ. ඔබ ඉන්නේ කරෝලිස් වගේ. ඔබ ඉන්නේ ඇසලින් වගේ. ඔබ ඉන්නේ ජොසපින් වගේ තමයි ඉන්නේ. ඒ අහස වගේ ඉන්න. ඈ බලන්න හැමෝම ඉන්නේ එහෙමද කියලා? තම තමන්ගේ නමින් එහෙම නේද ඉන්නේ? තම තමන්ගේ නමින් ඉන්නේ. ඒක තමයි අවිද්‍යාව පින්නතුනේ. ඒක තමයි මෝඩකම පින්නතුනේ. ඒක තමයි තමන්ගේ තියෙන නූගත්කම, විදර්ශනාවක් නැතිකම, අඥානකම, පුහුකම කියලා කියන්නේ ඒක. මේ පුජ්‍යලේක වශයෙන් ඉන්නවා. දැන් මම හිටියොත් ඔය මං ආනන්ද හාමුදුරුවෝ ඔයත්තන්ගේ නමිනුත් මේ මම පුදුම විඳවිල්ලක්න පින්නතුනි. මම කියලා ගත්තාම මට නම් බෑ ඒක විඳින පින්නතුනි. මං ඒව කාලයක් වින්ද පුදුම දුකක් ඔළුව පැලෙන්න ප්‍රශ්න එනවා. මේ මම කියලා මෙහෙම නැගිට ගමන්ම ආයෙත්ින් ලෝකෙම උස්සගෙන නැගිටින්නේ. මමත්වයේ පින්නතුනි හරීම කුණු රහක් තියෙන එකක්. ඒ උනාට වෙන්නතුනේ ඒකේ රහත් අර වැසිකිලි පණුවෙක් වැසිකිලිය බොහොම රසට භුක්ති විඳිනවා වගේ භුක්ති විඳිනවලු. වැසිකිලි පණුවෙක් ගරන් ගොඩින් තියන්නකෝ බලන්න. උපනිනේ ආයේ ඒකටමයි. ඒ වගේ වෙන්නතුනේ මමත්වේ රහ ඒක වැසිකිලියක විඳින රහක් වගේ වුණත් ඒක විඳින්න කැමති සත්වෙක් ඉන්නවා. ඉතින් මේ සමාජයේ ඔක්කොම සත්තු ඒ වැසිකිලි පනුව වැසිකිලිය විඳිනවා වගේ තමයි මමත්වේ රහ විඳින්නේ. තේරුණාද? මමත්වේ රහ විඳින්නේ එහෙමයි. කලාතුරකින් තමයි මිනිස්සේ තේරුම් ගන්න මේ මමත්වේ කියන්නේ මහා කුණු රහක් තියෙන ජරා දෙයක්. මේ මමත්වේ රහ නිසා පුදුම රැවටිල්ලකට මුලාවකට පත් කරනවා වැඩක් නැහැ කියලා තේරුම් ගන්න. ඉතින් මේ මමත්වේ එක එක රහ හොයනවා. එතකොට ඒ රහ දුන්නහම හරියයි කියලා හිතනවා. කෑමෝල රහ හොයනවා, ස්ත්‍රීන්ගේ රහ හොයනවා, පුරුෂයන්ගේ රහ හොයනවා. ඒ කිසිම රහක් දුන්නට ඒ හිත සෑහීමටපත් වෙන්නේ නැහැ. හිත පරිපූර්ණත්වයටපත් වෙන්නේ නැහැ. ඒවා ගින්නට පිදුරු දැමීම හා සමානයි කියලා දේශනා කරා. ඒකයි මේ සමාජයේ මිනිස්සු කොයිම වෙලාවකවත් සැනසෙන්නේ නැහැ. අඩුම තරම මේ රටේ රජ කරපු අයරවත් සැනසෙන්නේ නෑ. ඒගොල්ලන්ගේ මූණ දිහා ඕන්නම් ගිහිල්ලා බලන්න. ඕන්නම් මහින්ද රාජපක්ෂගේ මූණ දිහා බලාගෙන ඉන්න, ඕන්නම් චන්ද්‍රිකාගේ මූණ දිහා බලාගෙන ඉන්න. තව ඉන්නවනම් ඒ ඉන්න අයගේ මූණ දිහා ටිකක් බලාගෙන ඉන්න. සැනසිල්ලේද ඉන්නේ කියලා රජකම් කරපු අයනේ. නෑ අනේ එංගලන්තේ ගියත් තිබුණත් අයියෝ මම මේක අරග දීලා මේක දීලා මේකෙන් කොමිෂන් එකක් ගහලා මම මේක අරගත්තේ කියලා මගේ කියලා දැනෙන්නේ නෑ. ඒගේ ඇතුලේ කොච්චර හිටියත් අහිංසක දුප්පත් ජනතාවගේ ඈ මේ දහඩිය කඳුළු වලින් උන් ගෑස් ටැංකියෙන් අරගෙන මේකෙන් දීපු සල්ලි වලින් තමයි මේ මාලිගාවේ මං ඉන්නේ කියලා පිච්චෙනවා. පිච්චෙනවද නැද්ද? පිච්චේවි. ඉතින් ඒ නිසා ඒක එයාට භුක්ති විඳ ගන්න බෑ. ඒ නිසා තමන්ට භුක්ති විඳ ගන්න පුළුවන්කම තියෙන්නේ තමන්ගේ සද්භාවයෙන් ලබාගත් දේවල් එක්ක. ඒ නිසා අපිට ඒ සද්භාවයත් එක්ක තියෙන දේ පොඩි දෙයක් හරි වෙන්න පුළුවන් අපිට සුවය දෙන්නේ, සැනසෙල්ල දෙන්නේ. මේ හැම දෙයකම තියෙන මතකය. මානසික සම්තෘප්තිය එකතු කරන්න පින්නතුනේ. සැබවීම මානසික සම්තෘප්තිය එකතු කරන්න. හදවතින්ම ඔබ ඔබට පේන්න ජීවත් වෙන්න, ඔබ ඔබට ලස්සනට පේනවා ඇරෙන්න වෙන කිසිම දෙයක් වැදගත් නැහැ පින්නතුනේ. තමන්ට තමන්ව සුවපත්ව දැනෙන්න ඕන, හොඳට පේන්න ඕන. තමන්ට තමන් පේන්න ජීවත් වෙන්න, තමන්ට තමන් දැනෙන්න ජීවත් වෙන්න. ඔබට ඔබ සුවපත්ව දැනෙනවද? එහෙම දනව ගන්න වැඩ කරන්න. මට මාව සුවපත්ව දැනෙන විදියට වැඩ කරන්න. මේ දේවල් පිළිපදින්න බොහොම ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් මතක් කරන්නේ. මේ බණ ඔබට කියනව පමණක් නෙමෙයි, මමත් මේ බණ පිළිපැදිය යුතුයි, මමත් මේක තේරුම් ගත යුතුයි, මමත් මේකට අනුගත විය යුතුයි. ඔබත් අනුගත විය යුතුයි. අපි සියලු දෙනාම මේ දහමක් හැටියට මේ තුල අනුගත විය යුතුයි. අපි පීඩන වලට වැඩි කරගන්න නෙමෙයි අපි ඕන, පීඩන අපි තුලින් ලිහා ගන්න ඕන. සැනසිලිදායක මනසක් ගොඩනගා ගන්න ඕන. ඇයි අපේ කාලය ගෙවි යනවා? ඔබ 80 වෙනං ඉපදුනේ, 2080 වෙනකොට ඔබට 100යි. ඔබ 90 වෙනං ඉපදුනේ, 2090 වෙනකොට ඔබට 100යි. ඒ කියන්නේ ඔබ නෑ. ඔබ 1970 වෙනං 50 නං ඔබට 2050 වෙනකොට 100යි. හිතට මේක කියා දෙන්න. හිතෙන් ගොඩක් දේවල් අත්හරවන්න. ඔබෙන් නෙමේ අත්හැරෙන්න ඕන, ඔබේ හිතෙන් අත්හැරෙන්න ඕන. හිතනේ අල්ලගෙන ඉන්නේ ගොඩක් දේවල් හිතෙන් අත්තරවන්න ඔබ අත්හරින්න එපා. ඔබ ඉන්න ගෙදර ඔබ අත්හරින්න එපා. ඒක ලියකියවිල්ල ඒක තියෙන්න අරින්න හිතෙන් අත්හරවන්න. හිතෙන් අල්ලගෙන ඉන්නවා නම් හිතෙන් අත්හරවන්න. මං අත්හරවන්නේ ක්‍රමය කියලා දීලා තියෙනවා. ගමගේ ගෙදරට ගිහිල්ලා පොළොවෙන් අහන්න ඕන ප්‍රශ්නයක් මේ කියනෝක මම මේක කීවෙනි අයිතිකාරයද ලක්ෂවෙනි එක්කෙන කීවෙනි ඕනද මේ ඉඩමේ කියලා. මොන ලක්ෂයක්ද මෙතන කෝටි ගාණක් ප්‍රකෝටි ගාණක් මේ රටේ ඉන්න ජනගහනයටත් වැඩි ලෝක ජනගහනයටත් වැඩි ප්‍රමාණයක් මේ මෙතනම ඉඳලා දෙනවා. මේ කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම මේ බුදුහාමුදුරුවෝ ඔක්කොගේ කාලවලට ඇත්තද? ඔව්. තව ඉතින් මම මගෙන් පස්සේ තව ඕනස්ලා කී දෙනෙක් ඇයිද? ඒකත් කියන්න බෑ. ගත්ත එක මගේ කියලා හිතාගෙන ජීවත් වෙනවා. ඉතින් පහ පොළොව කියන මට ඉතින් hina මොනවා කියන්නද? මේ අපි හිතන සිතුවිලි වලට මේ මහ පොළොව hina වෙනවලු. ලු නෙමේ hina වෙනවා. මිනිස්සුන්ගේ සිතුවිලි වලට දැන් මේ ඉන්න මේ වටපිටාව හැමෝම තැනම ඉන්න මිනිස්සු ඔක්කොම හිතන් ඉන්නේ මේක මගේ ඉඩම කියලා. කවදාවත් මගේ වෙන්නේ නැහැ. මගේ බිරිඳ කියලා හිතන් ඉන්නවා. පස් ගොඩකට ඉඩමේ තියෙන පස්ම වෙනස් විදියකට හැදිලා තමයි ශරීරයක් හැදිලා තියෙන්නේ. එහෙම නැද්ද? මේ පොළවේ තියෙන පස් විවිධ විදියට හැදුනට පස්සේ අපි ඒකට කියනවා ශරීරයක්. ඒ ශරීරයට දානවා මෙයා ගැහණියෙක් කියලා දානවා, මෙයා පිරිමියෙක් කියලා දානවා. පිරිමියෙක් කියලා විදියට දැක්කාම ඒ විදියට ආස්වාදනය කරනවා, ගැහණියෙක් කියලා දැක්කාම එහෙම ආස්වාදනය කරනවා. මිනිස්සුන්ගේ තියෙන්නේ සංකප්ප රාගයක්. ඔය සංකප්ප රාගය හොඳට බලන්න මේ ඔය වීඩියෝ දර්ශනයක් මේ පෙන්නලා තිබ්බා. එහෙම පිටිපස්සෙන් ඇවිදගෙන යන ලස්සනට කොණ්ඩෙ කපාපු ගෑනු ළමේ. හැරිලා බැලුවම පිරිමියෙක්. කොහොමද වැඩේ? දැන් කවුරු හරි කොළු ගැටියෙක් යනවා පස්සේ මේ ගෑනු ළමේ කියලා හිතාගෙන හැරිලා බලප ගමන් ප්‍රවුලක් වවා ගත්ත පිරිමියෙක් ඉන්නේ. අන්න දැන් බලන්න සංකප්ප රාගෙට වෙච්ච දේ. මුලාවක් තියෙන්නේ. මේක තේරුම් අරගෙන මේ හිතට ගොඩාක් දේවල් තේරුම් කරලා දීලා ඔබේ හිත සමනය කරන්න. සචිත්ත පරියෝදපනං ඒතම් බුද්ධානුශාසනං. හිත දමනය කරන්න. හිත සංසාරට යන එකක්. අපායට කැමති වෙන්න එපා. අපාය ගොඩක් දුකයි. සංසාර දුක්වලට කැමති වෙන්න එපා. වෛරයට ක්‍රෝධයට කැමති වෙන්න එපා. ඒව ඥානවල අපින් ආපු දේවල්. මේ ලෝකේ ජයග්‍රහණය කරන්න දේවල් ලැබුණාම මොන ජයග්‍රහණද කියලා හිතෙනවා. දැන් සමහර මිනිස්සු රණ්ඩුවක් ඇද ගන්න. මං අහනු ගාන කීයද? කල් 5000යි. 5000කට රණ්ඩුවක්? ඔබ දවසක් වැඩ කරාම මිනිස්සුෙකුට හම්බ වෙන මුදලක් නේ. ඔබ අතහැරලා දාලා රණ්ඩුවෙන් අයින් වීම ඊට වඩා ලාභයි කියලා හිතෙන්නේ නැද්ද? හතුරෙක් නිර්මාණය කරගන්නවට වඩා ඒක දීලා ලාභයි කියලා හිතෙන්නේ නැද්ද? හිතෙනවනේ. බොහොම පුංචි දේවල් වලට, පොඩි දේවල් වලට ලොකු ප්‍රශ්න ඇති කරගන්නවා. සිගරට් බාගෙට මිනි මරා ගන්නවා. ඔක්කොම මුදලින් ගණන් හැදෙනවා. මෝඩ සමාජය, අඥාන සමාජය. අගයන් මත සම්බදතා, අගයන් මත වෙන්වීම, අගයන් මත ආදරය, අගයන් මත ඥාතිකම්, අගයන් මත මහනවීම්, එහෙම කාලකන්ණ යුගයක් උදා වෙලා තියෙනවා. මං ගැන මම සතුටු වෙනවා. මං ධර්මයේ හොයාගෙන පිනතුනේ මහණුනේ. මං ඒ ගැන පුදුම සතුටක් වෙනවා. තුන් හිතකවත් කොයිවකවත් කාගවත් පන්සලක් අල්ලගන්නවත්, කවුරු කාගවත් ළඟ ලොක්ෙක් වෙන්නවත්, කාටවත් කේලම් කියලා කොටවන්නවත්, කාගවත් යන කිසිම දෙයක් අල්ලගන්න මම ප්‍රාර්ථනා කරේ නෑ. දැන් මම මේ අද ඉන්නේ මේ කාගවත් දෙයක් මේ කුරුමානම් අල්ලගෙන ඉඳලා කාගවත් තියෙන දෙයක් අරගෙන මේව නෙමෙයි පිනතු. මම මෙතන තනියෙන් ඇවිල්ලා පොඩි කුටියක් හදාගෙන ඉබේ හැදිච්ච දෙයක්, ගොඩනැගිච්ච දෙයක්, සතුටෙන් දීපු දෙයක් තුල මම ජීවත් වෙනවා. මං ගැන මං ඉතාම සතුටු වෙනවා. දැන් මහන කරන්නේ මේ හැරි මහන කරන්න බලන්නේ. කැත හිත තියෙනවා දැක්කහම හරිම දුක හිතෙනවා. කිසිම කෙනෙක් මහන වෙන්න එපා. උපාධි ගන්නවත්, රස්සා ගන්නවත්, දේපල අල්ල ගන්නවත් මහන වෙන්න එපා. අපායමයි යන්නේ. ආයි කිසි කතාවක් නැහැ. දේපල මුල් කරගෙන කසාදවත් කරගන්න එපා. හොයන්න මනුස්සකම්. දේපල තිබුණා වෙන්නත් පුළුවන්, නැතා වෙන්නත් පුළුවන්. මනුස්සකම් වල ගැළපීම් තියනවද? සිතිවිලි වල ගැළපීම් තියනවද? උතුම් යහපත්කම් වලින් ගැළපීම් තියනවද කියලා බලන්න. සල්ලිත් එක්ක හිතලා මේව කරන්න එපා. හිත තමයි වැදගත් පින්නතුනි. සචිත්ත පරියෝදපනං. ඔබ හිතම මුල් කරගන්න, ඔබේ හිත හදාගන්න. හිත කියන්නේ අර මහ පුදුම දෙයක්, ඒක යටින් එන දෙයක් පින්නතුනි. සමහර අයට යටින් එන දේ පාලනය කරගන්න පුළුවන්. සමහරලාට ඉරිසියාව එහෙම එන්නේ, අන්නේ යටින් එන්නේ, යටින්ම එන දේවල්. ඒක මතුවෙන්න දෙන්නේ නැතුව පාගන්න හැකියාව තියෙන්න ඕන. නැත්තම් දුරු කරලා දාන්න හැකියාව තියෙන්න ඕන. දැන් අපි ඉගෙන ගත්තා මමත්වය ඇති කරගන්න නැතුව, මමත්වයේ ඉස්මතු කරගන්නේ නැතුව සිටීම. එකෙන් අදහස් වෙන්නේ අත්හැරීමක්වත්, එකෙන් අදහස් වෙන්නේ අල්ලා ගැනීමක්වත්. අල්ලා ගැනීමටත් මමත්වයේ ඉස්මතු කරගන්නවා, අත්හැරීමටත් මමත්වයේ ඉස්මතු කරගන්නා බැවින් මමත්වයේ ඉස්මතු කර නොගෙන වාසය කිරීම. සංසුන්ව නිදහස්ව නිවහල් නොබැදී ක්‍රියාවෙන් තොරව, කාලයෙන් තොරව විමුක්ති සොයමින්. මෙතන පුජ්‍යලයක් නැහැ. ආනන්ද හැඳුරු කියලා පුජ්‍යලයක් අල්ලගන්න එපා. මෙතන පුජ්‍යලයක් මන් නඩත්තු කරන්නේ නැහැ. මම පුජ්‍යලයාට කැමති නෑ වින්නතුනේ. මේ පුජ්‍යලයක් මල් පාවඩ දාලා ගෙනියනවා කියලා හිතන්න බෑ. මේක පුජ්‍යලයක් නෑ. මං හිතන්නේ පුජ්‍යලයක් නැති නිසා කරන ගෞරවයක් හැටියට මිසක් පුජ්‍යලයකට කරන ගෞරවයක් නෙමෙයි. ඒ ධර්ම ගෞරවයක් හැටියට, බුද්ධ ගෞරවයක් හැටියට බාරගෙන වඩිනවා මිසක් ඒ පුජ්‍යලයක් මල් පාවඩ උඩ යනවා නෙමෙයි. පුජ්‍යලේකුට දේවල් තියෙනවත් නෙමෙයි, පුජ්‍යලේකුට දේවල් නැතුවත් නෙමෙයි. මේ ලෝකෙට අපි එද්දි ගෙන ආවේ නැත්තම් දෙයක් තියෙන විදියක් නැහනේ. එහෙනම් ගෙනියන්න දෙයක්වත් නැහැ. ගෙනාවෙත් නැහැ, තිබෙන්නෙත් නැහැ, ගෙනියන්නෙත් නැහැ. ඒක තමයි පරමාර්ථය. සම්මුතියෙන් පස් ගොඩවල් බිල්ඩින් යකඩ ගොඩවල් තියෙන්න පුළුවන්. ඒවා ඉතින් ඒ යම් යම් ශක්ති ප්‍රමාණයන් වල තම තමන්ගේ සේවාවන් වල හැටියට, රැකියාවේ හැටියට, වෘත්තියේ හැටියට, කීර්තියේ ප්‍රසිද්ධියේ හැටියට ඒ හාමුදුරුවන්ට ඒ අයට ඇති වෙලා තියෙන්නත් පුළුවන්, නැති වෙලා තියෙන්නත් පුළුවන්. ඒ උපාදාන කරන්න පලෝකෙ උපාදාන කරන්න කරන්න පිනතුනි ලෝකේ මාරය අඩුවෙන්ම දෙන්නේ. මාරය පොඩි තෑග්ගක් දීපු ගමන් එයා ඒකෙන් සෑහීමට පත් වුණොත්, ඒක ඒකෙන් උපරිම තෘප්තියට පත් වුණොත් මාරයා ඊළඟට ඊට වැඩි දෙයක් දෙන්නේ නැහැ. ඌට ඒ හොඳටම ඇති කියලා හිතනවා. පින්නතුනි මේ ලෝකේ මහා පුදුම රහසක් තියෙන පින්නතුන් දන්නේ. අත්තරින්න අත්තරින්න ලැබෙන ගතියක් තියෙනවා. දැන් මාරයට මාරයා ඔන්න රුපියල් 10ක් දෙනවා. දුන්නාම කියන මට එපා වුණා. එහෙනම් මෙන්න මේ 10 තියාගන්නවා. නෑ මට එපා වුණත් එපා. ඒ කියන්නේ මාරයා මේ කොහොම හරි රඳව ගන්නනේ බලන්නේ. ඊට පස්සේ මාරයා මේ මේ 10000ක් තියෙනවා තියාගන්නවා මට එපා වුණා කියලා බලන්න. මිනිහා කෝටි ප්‍රකෝටි ගණන් හරි දීලා කැමති වෙන මට්ටමක් තියනවද කියලා බලනවා. තේරෙනවා නේද? මාරයාගේ හැටි එහෙමයි. කැමති වෙන මට්ටමක් තියනවද කියලා බලනවා. ගෑනු ළමයි රවට්ට ගන්න පිරිමි ළමයිතුත් කරන්නේ එහෙමනේ. ඇපල් ෆෝන් එකකට කැමති නම් ඇපල් ෆෝන් එකක් දුන්න කිරින්න. කාරයකට කැමති නම් කාර් එකක් හරි පෙන්නලා ගෙනල්ලා දුන්නා, පෙන්නලා දුන්නා. රවට්ට ගන්න උමනා වුණා. ඉතින් අතාරින්න උමනා වුණාම ඉතින් සර්ප්‍රයිස් කරලා අතාරින්න, ඒක වෙනම කතන්දරයක්. රවට්ට ගන්න ඕන කාලේදී එහෙම තමයි රවට්ට ගන්න. චොක්ලට් ඕන නම් චොක්ලට්. රවට්ට ගන්න කාලේදී පිරිමිත් කරපු දේවල් දන්නවා, කාන්තාවත් කරපු දේවල් දන්නවා. ලස්සනට ඇඳ, සුවඳට ඇඳ, කොණ්ඩෙ කපාගෙන ගියා, හරියට කලිසන් ෂර්ට් මැදලා ඇඳුම් ඇඳ, ඇකනනාසාදී රවට්ට ගත්තා. රවට්ටගෙන ඉතින් ගෙදර ඇවිල්ලා මාස 3ක් විතර ගියාම තමයි උදේ පාන්දර දකින්නේ සැබෑ ස්වරූපය. අන්න එතකොට තමයි චිත්තාත්ත කුමාරයට වගේ පන්සලට දුවලා ගිහිල්ලා මහාන වෙන්න හිතලා හිතෙන්නේ. දැන් මහාන වෙනවයි කියන එක දැන් පරමාර්ථය හරි තැනක නැති නිසා ලොකු ප්‍රශ්නයක්. නිසා පරමාර්ථය පාරිශුද්ධ කරගන්න පැහැදිලිව ජීවත් වෙන්න එතකොට හරියන එකිනුත් අඩුවක් නැහැ. සංවර්ධනය වෙන එකිනුත් අඩුවක් නැහැ. දියුණුව වෙන එකෙත් අඩුවක් නැහැ. බුදුරජාණන් වහන්සේට කෝටි ප්‍රකෝටි අනන්ත අප්‍රමාණ වටිනා කියන ආරාම දුන්නා. ඒව එපා කිව්වෙත් නෑ, ඇලජිත් නෑ. මට ඕව එපා, මං ඕව බාර ගන්නෑ කියලා එහෙම කිව්වේ නෑ. බුද්ධ ශාසනය උදෙසා බාර ගන්නවා එච්චරයි. මං උදෙසා නෙමෙයි. මේ කිසිම දෙයක් මං උදෙසා මං බාරගෙන නෑ පින්නතුනේ. මේ බුද්ධ ශාසනය උදෙසා බාරගෙන තියෙන්නේ. බුද්ධ ශාසනයෙහි මේ 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 මේක ඉස්සරහට යනවා නම්, සද්ධර්මය ගොඩ නැගිලා යන තැනක් බවට පත් වෙනවා නම්, කෙනෙක් හරි ඉන්නවා නම් මං අන්නේ අයට කැමතියි. මෙතන ඇවිල්ලා මොකක් හරි පන්සලක් දාගෙන දේවාලයක් දාගෙන ඉන්න කෙනෙක් නෙමෙයි. මම මේ බලන්නේ මේ සැබෑ සද්ධර්මයට, සද්ධර්ම සාරේ පූජ්‍යලයෝ මහාන වෙන්න ඕනේ. එහෙමයි. අපි රැකෙන්න නෙමෙයි, ධර්මය රැකෙන්න. පින්නතුනේ ධර්මය වෙනුවෙන් අපි මුළු ජීවිතේම පූජා කරලා තියෙනවා. පින්නතුන් හිතන්න පුළුවන් අපි අටපිරිකර පූජා කළා, අපි අර පූජාව කළා, මේ පූජාව කළා, ධර්මාසන පූජා කළා, පන්සල් හදලා පූජා කළා. ඒ ඔක්කොටම වැඩි දෙයක් අපි පූජා කරලා තියෙනවා. ධර්මය වෙන මොකද්ද? ජීවිතය. ජීවිතය පූජා කළා. ඒ පූජාව ලේසියෙන් ගෙන උට කරන්න බෑ ලෝකේ. බුදුහාමුදුරු වෙනුවෙන් ජීවිතය පූජ කරලා තියෙනවා. ධර්මය වෙනුවෙන් ජීවිතය පූජ කරලා තියෙනවා. සම්බුද්ධ ශාසනයක් වෙනුවෙන් ජීවිතය පූජා කරලා තියෙනවා. ඒ ජීවිතේ තමයි මේ බණ කියන්නේ. තේම බණ කියාගෙන යනකොට හිටියාම ඉතින් ඩාම් වෙනවා, ඩූම් වෙනවා, ඒ වගේ පොඩි පොඩි ප්‍රශ්න එනවා. ඒ වුණාට අපි ජීවිතේ පූජා කරලා තියන්නේ. ඒක මහා පරිත්‍යාග කරලා බලන්න. ඈතින් ඉඳන් ලේසි කියලා හිතනවා ඇති, කරලා බලන්න. ධර්ම දේශනාවේ අපහසුතාවය කරලා බලන්න. මහානකමේ තියෙන වටිනාකම කරලා බලන්න. මාසයක් මහාන වෙලා ඉඳලා බලන්න. පවක් තියෙනවා නම් මේ සිවුර කහනවා වගේ කරේ තියන් ඉන්න බැරි වෙනවා. පිනක් තියෙන්න ඕන, කුසලයක් තියෙන්න ඕන, දරාගෙන ඉන්න. ලොකු පිනක් තියෙන්න ඕන, ලොකු භාග්‍යයක් තියෙන්න ඕන, සංසාරික කුසලයක් තියෙන්න ඕන. නැත්තම් කසනවා, මේව දාගෙන ඉන්න බෑ වෙනතුනේ. පින්නතුන ධර්මය අහන්න ලොකු බලයක් තියෙන්න ඕන. ලොකු සංසාරික සුසුකමක් තියෙන්න ඕන. නැත්තම් ඔය දඩබ්බර හිත මෙතනින් අරගෙන යනවා, මේක රහ නෑ. කෙනෙක්ගේ අසද්ධර්මය හිත වැඩෙනවා කියලා හොයාගන්න පුළුවන් නම් ඒ ක්‍රමේ තමයි පිළිතුරු. යාට සද්ධර්මයේ ප්‍රිය නෑ. අසද්ධර්මයේ වැඩෙන කාලට සද්ධර්මයේ ප්‍රිය නෑ. සද්ධර්මයේ වැඩෙන කාලේ හොයාගන්න පුළුවන් එයා සද්ධර්මයට ප්‍රියයි. ඔබේ මනස මේ මොහොතේ ධර්මයේ පවත්ව ගන්න පිණිතුනේ, ධර්මයේ පවත්ව ගන්න. මමත්වේ ඉස්මතු කරගන්න ඇතුව සැහැල්ලුවෙන් නිදහසේ වාසය කරන්න. හැම මොහොතකම විමුක්ති රසය භුක්ති විඳින්න. වාක් රසය නෙමේ, කෙලෙස් රසය නෙමේ, කාලේ රසය නෙමේ, විමුක්ති රසය. නොබැඳුණු රසය, නිර්වාණ රසය. දවසකට පොහොතක් හරි ඉන්න පුළුවන් නම් පින්නතුනේ චේතෝ විමුක්තික මෛත්‍රී ගුණය. බුදුහාමුදුරු පෙන්වුවේ චේතෝ විමුක්තියක් මෛත්‍රිය හැටියට. ඒ මෛත්‍රී ගුණය දවසකට පොහොතක් හරි ඉන්න පුළුවන් නම් එයාට අපායෙන් නිදහස් වෙන්න පුළුවන්. ඔබ සංසුන් වීම කියන්නේ එකක්, හිත සංසුන් කිරීම කියන්නේ තව එකක්. බලන්න ඔබ සංසුන් වෙමින්ද ඉන්නේ, හිත සංසුන් කරමින්ද? බොහොම ලයින් කරලා මේක ගන්න. ඔබ සංසුන් වීම කියන්නේ එකක්, හිත සංසුන් කිරීම කියන්නේ එකක්. තේරෙනවා නේද මහත්තයා? එහෙමයි. හිත සංසුන් කරන්න. ඔබ ටිකක් අසංසුන් වුණත් මට කමන්නේ නැහැ. මට වැදගත් පුජ්‍යලයා ටිකක් අසංසුන් වුණත් මට කමක් නැහැ, හිත සංසුන් නම්. මං කියන්නේ ඌ ටිකක් අයියෙන් කෑ ගැව්වට ඌගේ හිත හොඳයි කියලා කියන්න පුළුවන් නේ. අර ඒ වගේ තමයි. ඔයා හඳුර අයියෙන් බැන්නට එයා හඳුරගේ හිත හොඳයි. දැන් ඔය අපේ හිටපු ආරිස්පත්තුයි අරියවංශා ලංකාර හාමුදුරුවෝ මට හොඳ පියෙක් වගේ හම්බ වෙච්ච උත්තරම ගුණ තියෙන හාමුදුරු කෙනේ. උන්වහන්සේ හරි කට සැර හාමුදුරු, බයින ඇඟිල්ල දික් කරලා බයින, සමහර මිනිස්සුන්ට ගාන්නත් ඉඩ තියෙනවා. ඉතින් මේ එහෙම බයින අවස්ථාවල් තිබිලා තියෙනවා. මහ සෙනග මැද බැනලා තියෙනවා. ඒ වුණාට මට කවදාවත් තරහ ගිහිල්ලා නැහැ. මොකද හේතුව හිත හොඳයි කියලා දන්න නිසා. හිත හොඳ වෙන්න එපායි. පින්නතුනේ කටින් කොච්චර ප්‍රීති වාක්‍ය වැස්සෙව්වත් වැඩන්නේ හිත නරකයි කියලා අහුණාම හරීම කනගාටුවක් ඇති වෙනවා. මුගේ හිත නරකයිනේ කියලා හිතෙනවා. හිත හොඳ වෙන්න ඕන, හිත හොඳ වෙන්න ඕන. අපි හිතෙන් අනුන්ගේ දියුණුව දකින්න ඕන, අපිටත් දියුණුව ලැබෙනවා. අනුන්ගේ සාර්ථකත්වය දකින්න ඕන, අපිටත් සාර්ථකත්වය ලැබෙනවා. අනුන්ගේ සතුට දකින්න ඕන, අනුන්ගේ කීර්තිය ප්‍රසිද්ධියට ආශිර්වාද කරන්න ඕන. ගුණ මකන්න හොඳ නෑ, ගුණ නසන්න හොඳ නෑ. ඉතින් මේ දහම් පුරුදු වෙලා නැහැ ලංකාවේ බුද්ධ ආගම මිසක් බුදුරජාණන් වහන්සේගේ දහම දර්ශනය නැහැ. ඇදහිම තියෙන්නේ බුදුහාමුදුරන්ට ධාතු ඇත්තෙත් නැහැ, බුදුහාමුදුරන්ට සිවුරු ඇත්තෙත් නැහැ. ඒක තේරෙනවද? බුදුහාමුදුරන්ට ධාතු තිබ්බද? නැහැ. බුදුහාමුදුරන්ට ධාතු තිබ්බේ නැහැ. මේ ශරීරය පෙන්වලා කිව්වා මේ වක්කරි මේ කුණු ශරීරයක්, කුණු වෙන පංචස්කන්ධයක්. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. මට ධාතු නැහැ. වක්කලිය මට මගේ ළඟ ධාතු නැහැ. ඔබ බලාගෙන ඉන්නේ මේ ධාතු වන්දනාවක් වගේ. ඔබ බලහන් යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. පරමාර්ථ සත්‍ය ඒකයි. බුදුහාමුදුරන්ට සිවුරක් නැහැ, බඳපටිත් නැහැ, පාත්‍රත් නැහැ. සංස්කාර ලෝකයක්. ඒවට ගරු කරන්න එපා කියලා නෙමෙයි. මම විතර ඒවට ගරු කරන කෙනෙක් වෙන කවුරුත් ඇත්තෙත් නැහැ. බුදුහාමුදුරුවෝ බුදු වුණයි කියලා මෙතන කියලා කණුවක්, කොන්ක්‍රීට් කණුවක් හරි ඉඳලා තිබුණොත් ඒක ඔළුව ගහගෙන ගරු කරනවා. ඒ නිගරුවක් නෙමෙයි. ඒක හොඳට ගරු කරන්න ඕන. පාත්‍රයන් වහන්සේ තියෙනවා නම් එතන ගරු කරන්න ඕන. උන්වහන්සේලාගේ සරුවඥ ධාතුන් තියෙනවා නම් එතන ගරු කරන්න ඕන. නමුත් සත්‍යයේ අරක ඒ උදෙසාවන ගෞරවයක් කරන්නේ. එහෙම නැතුව එයට කරන ගෞරවයක් වශයෙන් නෙමෙයි, ඒ උදෙසාවන බුද්ධ ගුණයට කරන ගෞරවයක් වශයෙන් ඒ ගෞරවය පවත්වන්න ඕන. එනිසා පරමාර්ථ වශයෙන් ඒ වුණාට සම්මුති ධර්ම වෙනම තියෙනවා. සරියුත් හාමුදුරුව අග්‍රස්සාවක වුණයි කියලා කලින් මහණ වෙච්ච හාමුදුරුවන්ට වඩා ඉස්සරහින් වඩින්න බෑ. ඒක තමයි ලෝක සම්ප්‍රදාය. උන්වහන්සේ අස්සජි මහරහතන් වහන්සේ ඉන්න පැත්තට පය දාන්නෙත් නැතුව නිදා ගන්නවා. මම මතකයි අපේ ආච්චිලා ත්‍රුවන්වැලි සෑය තියෙන්නේ කොහෙද කියලා බලලා ඒ පැත්තට කකුල් දාන්න නැතුව නිදා ගන්නවා. පොඩි කාලේ නිදා ගන්නවට පස්සේ කියනවා කොල්ලෝ කොහෙද, කොයි පැත්තෙන් ඉරපායන්, කොහෙද රුවන්වැලි සෑය තියෙන්නේ කියලා අහනවා. ඉතින් අහලා ඉතින් මේ පැත්තේ තියෙනවා, ඒ පැත්තට කකුල් දාන්න නැහැ. එහෙම සංකල්පයක් දැන් තියෙනවද? හලත් නෑ නේ, දැක්ලත් නෑ. ප්‍රශ්නයක් තියෙනවා. ඉස්සර ඉතින් පැදුරක් කෙලාගෙන නිදාගන්න හින්දා ඕක ඕන පැත්තට අරෝගෙන නිදාගෙන නිදාගන්න පුළුවන්. දැන් ඉතින් එහෙම ඇදාරවන්න බෑනේ. ඉතින් ඒක නිසා සමාව අවසර කියලා නේද? එහෙම ගෞරවයක් තිබුණා. ඒවා හරී වැදගත් දේවල්, ඒවා හරී වටින දේවල්, ඒවා හරී ජීවිතයට එකතු කරගන්න ඕන දේවල්. එනිසා පුජ්‍යල සංවරය නෙමේ හිත සංවර. ඔබ හිත සංවර කරා. මා කළේ ඒකයි, මම ධර්මය අහහා හිතට දුන්නා. මේ ප්‍රශ්න විසඳලා, මේ ධර්මය විසඳලා, මේ ධර්මයේ තේරුම් අරගෙන කටයුතු කරන්න. හිතට දෙන්න, හිතාගන්න. බලන්න හිත දිහා. එයා දඩබ්බර වෙන්නත් පුළුවන්, ගොඩක් කෝමල වෙන්නත් පුළුවන්, අසන්සුන් වෙන්නත් පුළුවන්, කමන්නේ තමන්ගේ හිත දිහා බලන් ඉන්න, තමන් ආදරෙන් හදාගන්න. ඒක පුත්ත මනුරක්කේ, එකම පුතෙක් ඉන්න අම්මා දරුවෙක් හදනවා වගේ. මගේ හිත දිහා බැලුවාම පින්නතුනේ එකම ශූන්‍යතාවයක්, එකම හිස් ස්වභාවයක්, එකම මහ හැමදේම දකිනවා, දැනෙනවා, අහනවා, බලනවා, විඳිනවා. නමුත් ඒ කිසි දෙයක කැඩපතක් වගේ පින්නතුනි වැළඳ ගැනීමක් නැහැ, අල්ල ගැනීමක් නැහැ. දැන් කැඩපතක් ඉස්සරහ මිනිස්සු කෝටියක් ගියත් අල්ල ගැනීමක් නැහැ නේ. ඒ වගේ පින්නතුනේ හිත ඔබේ හිත ඔබම අරගෙන හදාගන්න. ඔය හිත දෙන්න එපා තමන්ගේ නෝනගේ හිත මහත්තයට දෙන්නත් එපා හදන්න කියලා, මහත්තයගේ හිත නෝනට දෙන්නත් එපා හිත හදන්න කියලා. අත්තාහි අත්ත නෝනාතෝ කියලා හිතාගන්න. ඒක තමයි මම කරේ. මගේ හිත මං කාටවත් දුන්නේ හදන්න, ගුරුවරයටවත් දෙන්නේ හදන්න, මම්මයි මගේ හිත හදාගන්නේ කියලා මගේ හිත මම ළඟ තියාගත්තා. සමහර අයගේ හිත දුන්නාම අනේ මගේ හිත මට හදන්න විදියක් නැහැ, මගේ හිත නෝන ළඟ. ඉතින් කොහොමද හිත හදන්නේ? නෝනගෙන් ඇහුවාම හිත හදාගන්න ඕන කොහොමද කියලා? අනේ හාමුදුරනේ, මගේ හිත අපේ මහත්තය ළඟ. මට හදාගන්න විදියක් නැහැ, මහත්තයම ඇවිල්ලා හිත හදන්න ඕන. ඒක මාර වැඩක් නේ. ඔබේ හිත ඔබම තියාගන්න ඔබේ ළඟ. නැත්තම් සමහරලාට කියන්න පුළුවන් මගේ හිත දරුවෝ ළඟ. හිත හදාගන්න විදියක් නැහැ, දරුවෝම ඉතින් ලොකු මහත්යලා මගේ හිත හදන්න ඕන. තමන්ගේ හිත තමන් ළඟ තියාගන්න, කාටවත් දෙන්න එපා. කාට හරි දුන්නොත් ඔය හිත කාලා දාවි. ඒසත් තමන්ගේ හිත තමන් හදාගන්න, තමන්ගේ හිත තමන් ළඟ තියාගන්න. ඒ හිතේ හොඳට තිබුණොත් හොඳ භුක්තියක් විඳින්නෙත් මම, නරක් වුණොත් ඒක නරක භුක්තිය විඳින්නෙත් මම්ම තමයි. අපි හිතන, අපි අනුන්ට දිනුනොත් එහෙම අපි හිතන්නේ අරය නිසා මගේ හිත මෙහෙම වුණා, මෙයා නිසා මෙහෙම වුණා කියලා. මොනවා හරි දෙයක් වෙනකොට මම අනුන්ට වඩා චෝදනාව පවරන්නේ තමන්ටමයි. මේ හිත ඔබ හරියට තියාගත්තේ නැති නිසා, වැරදියට පිහිටව ගත්ත නිසා තමයි ඔබ දුක් විඳින්නේ. ඥාති ළඟ තිබ්බොත් ඥාති රිද්දනෝ, ගෑණි ළඟ තිබ්බොත් ගෑණි රිද්දනෝ, මහත්තයා ළඟ තිබ්බොත් මහත්තයා රිද්දනෝ, යාළුවෝ ළඟ තිබ්බොත් යාළුවෝ රිද්දනෝ. ඉතින් එක එක තැන්වල තිව්වේ මොකටද උඹ කියලා මං අහනවා. හිත එක එක තැන්වල තිබ්බේ මොකටද? උඹ තියාගනි උඹ ළඟම. යාළුකමට කතා කරන්නේ හරම තමයි ඉතින්. දැන් ලස්සන බණපදයක් තියෙනවනේ පින්නතුනේ, හැමෝටම වටින හරි බණපදයක් තියෙනවා. හැමෝටම වටින බණපදයක් ඇතර තියෙන්නේ. ඔබ තියාගනි ඔබේ හිත ඔබ ළඟම. ඒක විඳවන්නේ ඔබ තාම හිත දමණය කරගත්තේ නැති නිසා. තව ධර්මයෙන් හිත තේරුම් අරගෙන හිත දමණය කරගන්න, මේ කුණුරහම විඳගෙන ඉන්න එපා. මේ කුණුරහේ වේගෙට වැඩ කරලා කවදාවත් හිතේ සහනයක් හම්බ වෙන්නේ නැහැ. දැන් මේ හිතේ වේගය මේ සංසිඳවන්න කියලා ඉවරලා සමහර තරුණ ජීවිත වාහනවල වේගයෙන් යනවා. ඒ හිතේ වේගය සංසිඳවන්න මොටෝ සයිකල් ගත්තා, මොටෝ සයිකල් හයිලාන්සර් පැලෙන්න යන්නේ. කොයි හරි වාහනයක් පල්ලේ ගිහලා නතර වෙලා ඕන්න වේගය සංසිඳිනවා. වාහන ගත්තාම නේද ඔය තරුණය දැකලා තියෙනවානේ පුපුරගෙන යන්නේ සයිලන්සර්. ගිහලා කොහේ හරි අසක මුල්ලක ඔන්න හිර වෙන දවසක. එහෙම වේගයේ සංසිඳවන්න බෑ. කපිරි යානයකටවත් බෑ. මොනම ධනයකට සම්මත දෙයකටවත් ලෝකේ ධනයකටවත් බලයකටවත් ඒ හිතේ ඇති වෙන ව්‍යාකූලත්වයේ සංසිඳවන්න බෑ. ඒක සංසිඳවන්න පුළුවන් Tamanටමයි. එයාට නිදහසේ ඉන්න දෙන්න. එයාට මුකුත් කරන්න එපා, රිද්දන්න එපා. එයාට නිදහසේ ඉන්න දෙන්න. එතකොට එයා සංසුන් වෙනවා. මේ හිත කියන්නේ දියබාජනයක් වගේ. මේ කරගෙන එහෙම මේ දුවනකොට මේක කම්පණය වෙනවා. පොඩ්ඩක් පැත්තකින් තියලා එයාට සංසුන් වෙන්න ඉඩ දෙන්න. එයා ලස්සනට තැම්පත් වෙනවා. සංසුන් කරන්න යන්න එපා. ඔබ හොඳ වෙන්න යන්න එපා. ඔබ පීඩණයකට ලක් වෙනවා. ඔබ හොඳ වෙන්න යනවා නේද? ඔබ නරක පුජ්‍යලයෙක් බවට පරිවර්තනය කරන පළවෙනි සිද්ධාන්තයට ඔබ අඩිය තියලා දිනවා කියලා හිතා ගන්න. හොඳ වෙන්න යන්න එපා. නෙවැරදි වෙන්න යන්න එපා. වැඩිපුර නරක වෙන්න යන්න කියන එකෙන් මේක අදහස් වෙන්නේ නැහැ. නරක වෙන්න යන්නත් එපා. හොඳ වෙන්න යන්නත් එපා. ස්වභාවයට ඉඩ දෙන්න, සංසුන් වෙන්න. ජීවිතේ තේරුම් ගන්න ලස්සනට. මම නම් හොඳ කෙනෙකුත් නෙමෙයි, නරක කෙනෙකුත් නෙමෙයි, පෝසත් කෙනෙකුත් නෙමෙයි, දුප්පත් කෙනෙකුත් නෙමෙයි, ලස්සන කෙනෙකුත් නෙමෙයි, අවලස්සන කෙනෙකුත් නෙමෙයි, උගත් කෙනෙකුත් නෙමෙයි, නූගත් කෙනෙකුත් නෙමෙයි, බලවතෙකුත් නෙමෙයි, දුබලයෙකුත් නෙමෙයි, මාර්ගඵලත් නෙමෙයි, පුතජ්ජනත් නොවේ. ඒ නිසා මගේ ජීවිතේ ලස්සනයි, මගේ හිත ලස්සනයි කියලා මට සන්තෝෂ වෙන්න පුළුවන්. ඔබ හතුරුත් නෑ, මට මිතුරුත් නෑ. මිතුරු හිටියොත් හතුරු ඉන්නවා, හතුරු හිටියොත් මිතුරු ඉන්නවා. මිතුරු හතුරු වෙනවා, හතුරු මිතුරු වෙනවා. මට හතුරුත් නෑ, මිතුරුත් නෑ. මහ නෑයොත් නෑ, සුළු නෑයොත් නෑ. යාළුවොත් නෑ, මාළුවොත් නෑ. හේතුව මමෙක් මම ඔසවා ගත්තේ නෑ, ඒකයිනේ. මමෙක් ඔසවා ගත්තොත් තමයි ඔය හැම දෙයක්ම හේතු වෙන්නේ. මම කියන්නේ හරක් බඳින කණුවක් කියලා අපි බරන්ට කියලා දීලා තියෙනවානේ. මේ ගොම් බඳින කණුව උඩට ඔසවා ගත්ත ගමන්ම මේ කණුවේ ගොඩාක් දේවල් බැඳලා යනවා ඇවිල්ලා. ඒ නිසා මමත්වේ ඔසවා ගන්න එපා. මේක හිත තුළ හොඳට ස්ථාපිත කරගන්න මේ ධර්මය. මා අනාගතේත් නොවේ, මා අතීතේත් නොවේ, මා වර්තමානේත් නොවේ. කිසිම තැනක නෑ, සෑම තැනකම ඇත. ඒ තමයි කියන්න වෙන්නේ ඒක. මා කිසිම තැනක නෑ, සෑම තැනම ඇත. කිසිම දෙයක් මම මගේ ආත්මය නොවේ, ඒත් සියල්ල දනේ. ආවේග ප්‍රකම්පන කම්පන හටගන්නා වූ උපාදාන තියාගන්න එපා. අල්ල ගැනීම තියාගන්න එපා. අත්හරින්නත් එපා, අල්ලගන්නත් එපා. අත්හරින්නත් එපා, අල්ලගන්නත් එපා. මමත්වයේ ඔසව ගන්න එපා මුකුත් කරන්න. නොකර ඉන්නත් එපා, කරන්නත් එපා. මොනවා කරන්නත් මමත්වයේ ඔසව ගන්න එපා, මමත්වයේ ඔසව ගන්න එපා. මමත්වයේ ගොනු කර ගන්න එපා. අන්න ඒ පුරුදු කිරීමයි උපාදාන ශක්තිය ප්‍රහීන කිරීම. උපාදාන ශක්තිය ප්‍රහීන කිරීමයි සෝවාන් සකදාගාමි අනාගාමි අරියත් යන ඵලයන් වලට පත්වීමට මාර්ගයේ සහ ඵලයේ බවට පරිවර්තනය වෙන්නේ. සෝවාන් මාර්ගයත් පංච උපාදානස්කන්ධය දුරු කිරීම, සෝවාන් ඵලයත් පංච උපාදානස්කන්ධය දුරු කිරීම, සකදාගාමි මාර්ගයත් පංචඋපාදානස්කන්ධය දුරු කිරීම, සකදාගාමි ඵලයත් පංචඋපාදානස්කන්ධය දුරු කිරීම, අනාගාමි මාර්ගයත් පංචඋපාදානස්කන්ධය දුරු කිරීම, අනාගාමි ඵලයත් පංචඋපාදානස්කන්ධය දුරු කිරීම, අරිහත් මාර්ගයත් පංචඋපාදානස්කන්ධය දුරු කිරීම, අරිහත් ඵලයත් පංචඋපාදානස්කන්ධය දුරු කිරීමයි. බුද්ධත්වයේ මාර්ගයත් පාරමිතාවත් පංචඋපාදානස්කන්ධය දුරු කිරීම, බුද්ධත්වයේ ඵලයත් පංචඋපාදානස්කන්ධය දුරු කිරීමයි. පංචඋපාදානස්කන්ධය දුරු කළ තැනැත්තෙකුට ඉන්ද්‍රියන් සයත් කාලයත් නැහැ. ඔහු පුජ්ජලයෙක් නොවේ. රාතන් වහන්සේ යනු පුජ්ජලයෙක් නොවේ. බුදුහාමුදුරුවෝ පුජ්ජලයෙක් නොවේ. මාර්ගඵල ලාභීන් පුජ්ජලයෙක් නොවේ. ඒ නිසා ඒ ඇත්තන්ට වෛර කරන්න එපා. එතන පුජ්ජලයෙක් නැහැ. බුදුහාමුදුරුවෝ බුදු වෙලා නැහැ. බුදුහාමුදුරුවෝ බුදු වෙලා කියලා හිතුවේ දේවදත්ත. මුගේ බුදුකම බස්සන්න ඕන කියා එලෝ එලෝ ගැහුවා. දැන් මේ කාලේ ඔය කවුරු හරි මාර්ගඵලයක් හරි ලැබුවාම මාර්ගඵලේ නැති කරන්න ඕන කියලා එලෝ එලෝ ගහන්නේ දේවදත්තලා. ඒක මොකක්වත් නැහැ. බුදු භව තුල බුදු කෙනෙක් නැහැ. අරිහත් භව තුල අරිහත් කෙනෙක් නැහැ. මාර්ගඵල තුල මාර්ගඵල කෙනෙක් නැහැ. පිනතුරි කෙනෙක් නැති බව නේද සුවපත් බව. කෙනෙක් නැති කරගන්න සියලු දෙනාම ඒ කෙනෙක් නැති බව මනාකොට තේරෙන්න තමයි මම පැහැදිලි කරලා දෙන්න පින්නතුනේ. ඉතින් මට කෙනෙක් ඉන්නවද කියලා බලන්න. ඉතින් කෙනෙක් නැති කරගෙන එන්න, කෙනෙක් ඉන්න තැනින් බලන්න හදන්න එපා. එක එක විදිහේ ට්‍රික්ස් දාලා මේ අර කණේ කෝටු කෑලි ගහලා බලන්න ඕන මුට කෙනෙක් ඉන්නවද නැද්ද කියලා. එහෙම කරන්නවොත් මං ඉතින් උගේ හරවල ගහනවා අනිත් පැත්තට කෝටු කෑල්ල. කෙනා නැති කරගන්න. ඉතින් ඒක නිසා එහෙම බලන්න එන්න එපා. තමන්ගේ කෙනෙක් නැති කරගන්න බලන්න. මේ ආධ්‍යාත්මික සෝයාක, ආධ්‍යාත්මික සංසිඳීමක්, ආධ්‍යාත්මික ලස්සන සුවපත් භාවයක් නේද කියලා කල්පනා කරන්න ඕන. කල්පනා කරන්න ඕන. එවනම් සද්ධර්මයේ ආශිර්වාදේ හැම දිනාටම ලැබේවා. හැම දිනාටම අදාදම ඒ අමා මහ නිවන් සුව ලබන්නට සද්ධර්මයේ ආශිර්වාදේ වේවා. සාදු සාදු සාදු. අද දවසෙහි පින් ඇති දායකත්වය දක්වමින් කටයුතු කරනු ලබන්නේ යසෝදා ඒ නුවන්ගෙනී පින්වත් දියණියත් චමීන් පුතුණුවන් ඇතුළු ඒ දෙදෙනාගේ විවාහ සංවත්සරය මුල් කරගෙන ඒ දෙදෙනාම සිදු කරනු ලබන්නේ. ඒ වගේම ඇතම් අභිනවයෙන් ආරම්භ කරපු ව්‍යාපාරික සහ සේවා ස්ථානයක් බවට පත්වෙන සර්වජය ඉන්ටර්නැෂනල් ඇස්ට්‍රොලොජිකල් සෙන්ටර් කියන ඒ ආයතනයේ කටයුතු සරුව ප්‍රකාර කරගන්නටත් තුරුණුවන්ගේ ආශිර්වාදය සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි සිහිපත් කරන්න ඕන මේ අද ධර්මය දේශනා කරන මේ ධර්මාසනය පූජා කරෙත් ඒ දියණියමයි, තරුණ දියණියක්. නමුත් ධර්මාසනය පූජා කරන්න කියලා මෙහෙම එකක් තියෙනවා කියලා මතක් කරාම ආයි හිතුවේවත් නෑ පොඩ්ඩක් කල්පනා කර කර හාමුදුරුවෝ පූජ කරන්න පුළුවන්ද බැරිද මොකුත් නෑ අර නිකම් හිතාගෙන ඉඳි හම්බෙච්ච දෙයක් වගේ එක වචනෙන් එක ෂණේම ඒක අරගෙන බෙදලා කීප දෙනෙක් එකතු කරලා කරන්න පුළුවන් නෑ 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 මම කරන්න ඒක ඉතින් තරුණ දරුවෙකුට මේ මේ ලක්ෂ ගානක මුදලකින් ගොඩක් දේවල් එයාගේ තරුණ ජීවිතයට අවශ්‍ය දේවල් ගන්න පුළුවන් නේද හොඳ මොබයිල් ෆෝන් එකක් ගන්න පුළුවන් හොඳ රටකට ගිහිල්ලා පොඩි ට්‍රිප් එකක් දාලා ඉන්න පුළුවන් ඒ වගේ දේවල් හිතන්න පුළුවන් නමුත් එහෙම දේවල් අර හිතන්න නැතුව ඒ දරුවා එකපාරටම හිතලා ඒකේ ආනිසංස බලය දන්න නිසා කුසල බලය දන්න නිසා ඒ දෙදෙනාගේ යුග ජීවිතයේ සෙත් ප්‍රාර්ථනා කරගෙන මේ පූජාව ධර්මාසනේ පූජාවත් මීට කලින් සිද්ධ කරලා තිබුණේ ඒකත් අපි සිහිපත් කරනවා. ඉතින් ඒ දෙදෙනාගේ විවාහ සංවත්සරයත් ඒ නව ආයතනයේහි ආයතනයට ආශිර්වාද පිණිස ධර්ම දේශනා දායකත්වයේ දැක්වුවා. ඒ වගේම ශාමිලි තිසේරා තම ආදරණීය මෑණියන් වහන්සේටත් ශසික ශකිලා අත්තනගොඩ පින්වත් දියණියගේ ඒ ප්‍රාර්ථනාවන් ඉස්ස සිද්ධ කරගන්නටත් ඒ වගේම බර්නාඩ් තිසේරා ඒ පියාට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත් මේ ධර්මානුශාසනාවෙහි ආනිසංස බලය ප්‍රාර්ථනා කරනවා. හැම දෙනාගේ මුතුම් සත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගන්නට දෙවියන්ගේ ආශිර්වාදය තුන්වන්ගේ ආශිර්වාදය ඒකාන්ත වශයෙන් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පියසේන අත්තනගොඩ පින්වත් ආදරණීය පියාණන් වහන්සේටත් මල්ලිකා ජයවර්ධන පින්වත් ආච්චි අම්මාටත් ඒ වගේම සිසි ලියානා කටුගම්පොළ පින්වත් නැන්දාටත් එහෙම දෙනාට පුණ්‍යානුමෝදනා කිරීමටත් රටවාසී ලෝකවාසී හැම දෙනාට පුණ්‍යානුමෝදනා කර කිරීමටත් ස්වාමින් වහන්සේට නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමටත් ආදී කරුණු මුල් කරගෙන අද දවසේහි දායකත්වයේ දක්වමින් ඒ කටයුතු කරපු යසෝදා පින්වත් දියණියටත් ඒ චමේ පුතුණුවන්ටත් ඒ පුතුණුවනොත් අපිට බොහෝම උපකාර කරන කෙනෙක් පහුගිය දවසක අපිට කෙනෙක් අවශ්‍ය වුණාම මේ ගමනක් යන්න ඉතින් ඒ පුතා නිවාඩුවක් දාලා හනිකාව සාහිණහන්සේගේ ගමනට උදව් කරන්න ඉතින් අර ඒ වගේ සහයෝගයක් ලබා දෙන හොඳ පින්වත් පවුලක් ඒ ඇත්තන්ගේ සත් ප්‍රාර්ථනා බලාපොරොත්තු ධර්මානුකූලව ඉෂ්ට සිද්ධ කරගන්නට ජීවිතයේ ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා ලබන්නට ඒ හැම දිනාටම මේ සද්ධර්මය සිතක්ම වේවා ආශිර්වාදයක්ම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු.